ඔරන් ප්‍රශ්නේ අහන්නේ අපි උදේ කරපු භාවනාව ශරීරය හැදිලා තියෙන්නේ කෙස්ලොම් නියදත් කොටස් 32 නිසා
කියන්නේ.
දැන් එතකොට එතනින් මේ ධර්මතාවය දකින්න බැයිද? දකින්න පුළුවන් සම්මාදිට්ඨිය තිබුණොත්. දැන් අපි දකින්න හදන්නේ මොකක්ද කියන ධර්මතාවය ගැන නුවණක් තියෙනවා. මොකක්ද? හේතු නිසා ඵලය. එතන හේතු අඳුරගන්නේ මොකටද? හේතු නැත්නම් ඵලයක් උපදින්නේ නැහැ කියන ධර්මතාවය තේරුම් ගන්න.
ඒකම තමයි.
තියෙන එක නැති වුණා කියන්නේ නේද?
නෑ, එතනත් ඒකට පුද්ගලයා කැලි ටික දැන් අතන හරක මස්තරලා එයාත් කැලිකස් හරකෙක් ගැන කියාද?
අපි හරකගේ ගවයගේ
තමයි මම. කපලා එයා ඒ ටික අයින් කරලි වල්ලා. ඊට පස්සේ ගොඩ ගැව්වහම නැවත ගවය කියලා කියන්නේ නැත්තම්
එතන ගවයගේ උපමාව පෙන්නන්නේ මේ හේතුඵල අතර සම්බන්ධය. මේ බැඳීම නැත්තම්
මේ
ඵලය නැහැ කියන්නේ. මේ හේතු වලට අදාළ නැහැ දැන් ඵලය.
නෑ මම ප්‍රශ්න කිව්වට අර ඉස්සලස අපි පුද්ගලයක් ඉඳලා ඒ ගලවල එළියට දානවනේ. එතකොට හේතුඵලයක් එතන නෑ. ඒකෙන් හේතු ටික නැති කරන්න උත්සාහ කරනවා.
එතන හේතුඵලයක් තියෙනවා. හැබැයි දකින්න ඕන ධර්මතාවය නෙමෙයි අපි දකින්නේ.
හැබැයි එතන ගැඹුරුයි.
ඒ නෑ ඒක තේරුම් ගත්තොත් හොඳයි. දැන් අර දැන් කෙස්ලොම් නියදත් නිසා ශරීරය කියන එකයි ශරීරය නිසා කෙස්ලොම් නියදත් කියන එකයි තේරෙනවද? දැන් ශරීරයක් තියෙන හින්දා අපි කියනවා ওই ශරීරය හැදිලා තියෙන නම් කෙස්ලොම් නියදත් තියෙනවා. දැන් ශරීරය නිසා නේද කෙස්ලොම් නියදත් තියෙන්නේ? දැන් ඕකේ අනිත් පැත්ත තමයි කෙස්ලොම් නියදත් තියෙන තැනක ශරීරයක් හදාගන්නේ. يعني හේතුවයි කලයි මාරු කරන්නේ. ශරීරයේ තියෙන නිසා අපිට හිතෙනවා කෙස්ලොම් නියදත්
තියෙනවා
කියලා.
නෑ. ඒක අනිත් පැත්තට
අපි ශරීරයෙන් පටන් අරන් ඒක කෙස්ලොම් නියදත් වලින් ගියොත් ශරීර සංඥාවේ ඉඳන් කෙස්ලොම් නියදත් වලට යනවා. එතකොට ශරීර සංඥාවෙන් මිදෙන්නේ නැහැ. හැබැයි යෝකම අනිත් පැත්තට බලුවොත් කෙස්ලොම් නියදත් තියෙන තැනක ශරීර සංඥාවක් උපද්ද ගන්නවා.
එතකොට හේතු බල ධර්මය.
එතකොට ශරීර සංඥාවෙන් මිදීමේ හැකියාවක් තියනවා නුවණ තියෙන කෙනා. කෙස්ලොම් නියදත් ගොඩක් තියෙන තැනකනේ ශරීරයක් හදාගෙන
තියෙන්නේ. ඒ නිසා තමයි ඵලයේ
කියන්නේ දෙකම හේතුඵල.
දෙකම හේතුඵල වුණාට දකින්න ධර්මතාවය වෙනස්.
ගැඹුරු එකක්
දෙපැත්ත වෙනස්.
ඒ කියන්නේ ශරීරයක් තියෙන නිසා කෙස්ලොම් නියදත් ගැන කතා කරන එකයි. ශරීරයෙන් තොරවම කෙස්ලොම් නියදත් තියෙන තැනක නේද මේ ශරීරයක් උපද්දගත්තේ කියන එකයි දෙක.
දෙවිදියකට
බලනවා. අපේ අර සුදස්සන සායනංශ පිටිකලා අඳුරෙම ගන්න අර වැලි කැට තියෙන තැනක අපි කන්දක් දකින්න. වැලි කන්ද. කන්ද හැදිලා තියෙන්නේ වැලි වලින් කියන්නත් පුළුවන්. වැලි කැට නිසා කන්දක් පේනවා හැදෙනවා කියන්නත් පුළුවන්. ওই දෙකේ ලොකු වෙනසක් තියෙනවා අපිට එක වගේ කියලා හිතුණාට.
කන්දයි
වැලි ගැන කතා කරන්නේ. හැබැයි කන්ද තියෙන තැනක කන්ද හැදිලා තියෙන්නේ වැලි වලින්
කියන
එකයි. වැලි තියෙන තැනක කන්දක් වගේ පේනවා කියන එකේ ලොකු වෙනසක්.
වැලි වලින් කන්ද හැදුනේ.
වැලි කැට තියෙන තැනක කන්දක් වගේ පේනවා. දැන් වැලි කැට තියෙන ඇත්ත එතකොට වැලි කැට වල කන්ද කියන එක පේන ස්වභාවයක් විතරයි. පේනවා.
ඒක
කන්ද එතන පවතින එකක් නෙමෙයි.
දැන් තෝ පුද්ගල සංකල්පය කඩලා දැම්මාම එතන පුද්ගලෙක් නැහැ. එතකොට ඒක එකතු කරාම පුද්ගලයා ඇති වෙන. ඒ කියන්නේ වැලි ඒ තමයි මේ නේද?
ඔතන දැන් ඒ දැන් කන්දක් කියන එක මේ විදිහේ ඇහැකින් බලන කෙනෙකුට විතරයි නේද කන්ද?
අන්න හරි. ඒක නිසා පුද්ගල
සංස්කෘතික කෝව ලොකු කරලා පේන ඇහැකින් බැලුවොත් එහෙම යාට කන්ද නෙමේ වැලි කැට නේද පේන්නේ? නේද? ලොකු අනීක්ෂකෙන් වගේ බැලුවොත් අර වැලි කැට ටික පේනවා. දැන් කන්ද පේන්නේ නැහැ යාට වැලි කැට ටික. එහෙනම් මේ වැලි කැට තියෙන තැනක හන්දක් හදාගෙන නේද
හිතේ මවාගෙන
ඒ හදන්න හිත මෙහෙ උදව් වෙලා නේද කන්ද තිබුණ තැනක කන්දක් දැක්ක නෙවෙයි තිබිලා තියෙන්නේ වැලි කැට
කන්ද
කියන එක වැලි කැට වලට අයිති දෙයක් නෙවෙයි මේ බලන පැත්තේ සිද්ධිය බලන පැත්තේ හිතෙන් මොනවා හරි එකතු කරලා තමයි කන්දක් දැක්කේ
ඒ කියන්නේ සතරද මම කියලා දැක්කත් උතන ඉපස්ස එනවනේ ආපෝ
එලිකන්ද හොඳට තේරුම් ගන්න. කන්ද කියන එක පවතින ස්වභාවයක් නෙවෙයි.
සම්මතය.
බලන කෙනා හිත ඇතුලෙන් හදාගෙන තමයි ඔය කන්දක් කියන්නේ.
ඉතින්
අපි ඔකම තව ටිකක් හිතන්න දැන් චිත්‍රයක් දිහා බලනකොට පවතින්නේ කොළයක ඇඳපු පාට ගොඩ. පාට හරි ඉරි කෑලි හරි ගොඩක් ඔය චිත්‍රෙ මෙන්න මේක තියෙනවා අරුවන් වැලිසෑය අරුවන් වැලිසෑයේ චිත්‍රෙ තියෙනවද බලන කෙනාට තියෙනවද
බලන කෙනාට බලන කෙනා
තියෙන්නේ ඉරි කෑලි ගොඩ
පාට ගොඩ
පාට ගොඩ
එතකොට යා පුද්ගල සංකල්පයේ තුලින් යා දැක්කොත් පුද්ගලෙක් කියලා හිතන
පුද්ගල සංකල්පේ පොඩ්ඩක් අමතක කරගන්න දැන් මේ හේතුවයි තලයේ දැන් රුවන් ඇරිසය කියන එක චිත්‍රේ තියෙන දෙයක්ද බලන කෙනා හදාගන්න දෙයක්ද බලන කෙනාටයි ඒක පේන්නේ බල්ලෙක් ඕක දිහා බැලුවොත් සමහර විට රුවන් ඇරිසයක් ඌට පේන්නේ නේද රුවන් ඇරිසයක් කලින් දැකලා නැති කෙනෙක් ඕක දිහා බැලුවත් ඒත් පේන්නේ හරි එතකොට පේනවාද මේ මේ රුවන් ඇරිසය මේ ඒක හැදෙන්න හේතුන් ටිකක් යෙදිලා හැදුන දේ. අතුර අතන පවතින දෙයක් නෙමෙයි.
ඒක ඉතින් හදනවා මේ මේ
අන්න ඒ බලන කෙනා උපද්දගෙන රුවන් ඇරිසය බලන්නේ. බලලා තියෙන්නේ මේ ඉරිකෑලි ගොඩක්. වර්ණයක් දිහා සටහනක් දිහා. එහෙනම් එතකොට දැන් රුවන් ඇරිසය කියන්නේ උපද්දගත් උදාරණ.
හේතුඵල
ඔව් පද්දගත්ත කියන්නේ හේතු නිසා නේ. ඒක දෙන්න හේතු යදුනයි නිසා. එතන තියෙන දෙයක් නෙමෙයි. මම ඔකයි තේරුම් ගන්නවා. මේ චිත්‍රයට අයිති දෙයක් නෙමෙයි රුවන් ඇරිසය. දැන් කන්ද කියන එක වැලි ගොඩට අයිති දෙයක් නෙමෙයි. බලන කෙනා උපද්දගෙනයි වැලි ගොඩක් බලන්නේ. ඒ කියන්නේ තව ධර්මතාව ටිකක් ප්‍රත්‍ය වෙලා තමයි උපද්දන්නේ.
චෛසිකේ හටගන්නේ.
ඔව්. හරි ඒ කියන්නේ පවතින ධර්ම ස්වාමිනේ දැන්
සතියෙන්
දැකලා තින්නේ ඔය කොලේක ඉරි කැලි ගොඩ වර්ණ ගොඩ ඉස්මක් තම පවතිනවා කියලා ඈ
බුද්ධ සංකල්පයක් ගත්තත් ඒකත් වැරදි වෙනවා නේද ඒක බුද්ධ කෙලෙක් කියලා කෙනෙක් නැහැ නේ
කොහේ ඉන්න පුද්ගලයාද
පුද්ගලෙක් නැහැ නේ සාමාන්‍ය අපි
කොහේ ඉන්න පුද්ගලයාද ඔය කතා කරන්නේ මොන පුද්ගලයාද
කොහෙන්ද දැන් කෙනෙක් මම කියලා හරි පුද්ගලයා කියලා කි ගත්තොත්
මම කියන්නේ මං අහන්නේ දැන් චිත්‍රේ ඉන්න කෙනාද මේ පැත්තේ ඉන්න මම
දෙක
මම දෙකට ගිහින් දෙන්නේ ඉන්න එක
අතන
රූපේ කියන පුද්ගලයා ගැනද ඔය කතා කරන්නේ
දැන් රූපේ කියන එකක් ගත්තා
නේද රූපේ ෆොටෝ
මේක බාහිර එකක්
නේ බාහිර එක තමයි දැන් ඔවා පුද්ගලයා කියනකොට කොයි පුද්ගලයා ගැනද ඔය කතා කරන්නේ
දැන් ඉස්සලා
මේ දකින පුද්ගලයාද ඒකේ ඉන්න පුද්ගලයාද
දකින
දැන් රූපය කියන්නේ මේ මට පැටලලා තියෙන එතන ඒ රූපේ ඒක තමයි මේක තේරුම් ගත්තහම ඔබ පැටලෙන්නේ තේරුම් ගන්න අපි දකින දේ බාහිර රූපේ තමයි ඔය එළියේ තියෙන්නේ වැලි කැට ගොඩ හරි චිත්‍රය නේද? මොකද බාහිර. ඒ කියන්නේ බාහිර ආයතන. ඇහැටනම් රූප කනටනම් ශබ්ද ඔය වගේ අපි බාහිර ආයතන ටිකක් කියේ රූප රත් ගන්දරවල කොටක්ද? ධම්ම කියන. ඔය බාහිරේ තියෙන දේ තමයි අපි දැන් චිත්‍රය කියලා කියන්නේ. නැත්තම් වැලි කැට ගොඩ කියන්නේ. හරි? එතකොට එතන තියනවත් මේ දකින දේ රුවන්වැලිසෑය හරි කන්ද හරි බාහිර ආයතනෙටයි කිව්වේ එතන නෑ.
ඉතින්
හදා. ඔව් මේ පැත්තේ හිතෙන් තවත් ප්‍රත්‍ය ටිකක් යෙදිලා අපේ පෙර ඇසුරත් මෙතෙන්ට එකතු වෙලා මේ දකින දේත් එකතු කරලා
හදනවා.
උපද්දන දෙයක් නේද? රුවන් නැවිසයි.
ආශ්‍රව.
ඔව්. මරණ අත්දැකීම. ඔව්. නා බල්ලෝ කියලා හැදුවා. ඔබ දැන් හදපු දෙයක් කියලා තේන්නුනේ. අපිට හිතන්නේ මේහෙත්වල බල්ලෝ ඉන්නවා කියලා. ඒක ඇත්ත නෙවෙයි. දැන් ඔන්න ආයතන වෙන් කරගන්න. සද්දෙනේ අහමු.
සද්දෙනේ සෝත ආයතනෙ.
ඈ ඒ සද්දට ආйти නෑ මේ බල්ලව.
ඔව්. ඉතින්මයි හදලා
ගත්තා. ඒ ටික හැදුවේ මේ පැත්තෙන්. මේ පැත්තෙන් කියන්නේ අරකට උදව් වුණා. එකක් ප්‍රත්‍ය වුණා. තව ටිකක් උදව් කළා අපි මේ පෙර සුරත් මෙහෙන් දැන්.
හේතුඵලයක් ඒක.
ඒකේතු බල දැන් මේ මේ අපි දැනගත්තේ උපද්දපු ධර්මතාවය කියන එක යතන වැදගත්. මේ දැනගත්තේ අපිම හදපු දෙයක්. එතකොට ඒ දේ කලින් තිබුණාද ඒක? නෑ අපි හදපු දෙයක් නෑ ඒක කලින් තියෙන්න බෑ. තේරුණා? චිත්‍රේ නම් කලින් තිබුණා කියන්න පුළුවන්. පුළුවන් නැතිසෙ කලින් තිබුණා කියන්න පුළුවන්. බැ මොකද අපි උපද්දලා ඉරුවන්නේ විසයි දැක්කේ. අපි උපද්දලා ඉවල්ලව දැක්කේ. අපි උපද්දලා කන්ද දැක්කේ. මේ බැලීම තුල උපද්දන ධර්මතාවයක් තමයි අපි රූපේ කියලා බාරගත්තේ. හරි?
ආයතනයේ සරා මේ හිතින්ම තමයි හදන්නේ. ආයතනයේ රූපය ආරම්භ
වෙනවා විතරයි. ඒක හිතින්ම කිව්වට ඒක හිතන්න හේතු ප්‍රත්‍ය නිසා හටගන්න පළයක්. හැබැයි ඒ පළේ ලක්ෂණ තමයි ඒක මේ මොහොතේ පැත්තිය. මේ මොහොතේ උපද්දපු ධර්මතාවය තමයි මේ දැනගත්තේ. මේ මොහොතේ ඉපැද්දුවා කියනකොට ඔන්න නුවණක් එනවා. ඉපැද්දුවා කියන්නේ කලින් තිබුණාද?
ඒතකොට දෙකම මේ මොහොතේ සිද්ධල සංකල්පයත් මේ මොහොතේ පදිලා ඒකත්
ඒක තමයි දැනට ඉන්නවා. මේ මොහොතේ උපද්දන දෙයක්. උපද්දන කියනකොටම තේරුම් ගන්න මොහොතකට කලින්
ඒක නේ දෙකම එකට හටගෙන කේතුවයි පල කටිච්ච සමුප්පන්න බව ඔන්න ඔහම ධර්මතාවය. අර තෙලුයි තිරයි තියෙනකොට දැල්ලවල දැල්ල කියන්නේ උපද්දන ධර්මතාවය. ආලෝකේ කියන්නේ උපද්දන ධර්මතාවය. ඒක ඒක එතකොට නිට්ටිය කියන්න පුළුවන්ද? සාස්ත්‍යය කියන්න පුළුවන්ද? මේ ඒ ಗುಣ වචන ටික පවතිනවා කියන්න පුළුවන්ද? බෑ.
හේතු නිසාම උපද්දනවා කියලා දැක්කොත් හේතු අනිත්‍යයි වෙනස් වෙනවා කියලා දැක්කොත් ඵලය නිත්‍ය සංඥාවෙන් ගන්නේද? ඒක තමයි මේ උපමා කිය කියා
පෙන්නන්නේ.
මොකද අපි ඵලය නිත්‍ය කරලා අරන් තියෙනවා. ආ කන්ද අතන තියෙනවා කියන සංඥාවෙන් අරන් තියෙනවා. හැබැයි අපිට තේින්නේ මේ කන්ද අපි උපද්දපු හින්දා කියලා.
ඉස්සෙල්ලා දාන්න දකින්නේ ඵලයේ හේතුව
දකින්නේ. එතන තියෙන්නේ වැලි ගැටනේ. කන්ද කියන එක මේ දැකීම තුල උපද්දන ධර්මතාවය. හරි? දැන් අපිට නුවණක් නැහැ මේ උපද්දන දෙයක් නේ අපි දැනගත්තේ කියන එක. උපද්දන දෙයක් හේතුව නිසා හටගන්න දෙයක් තමයි මේ දැනුවත්. ඒ පුද්ගලයා වුණා එහෙමම මේ මොහොතේ හේතුන්නේ දිලා මේ මොහොතේ ඉපැද්දුවා. ඒ පුද්ගලයා මේක මොහොතකට කලින් හිටියේ නැහැ. එතන ඕන්නම් කෙස්ලොම් නියදක් තියෙන්නේ.
ඒකත්
වෙනවා. ඔව් නෑ මේ උපමාවේදී කෙස්ලොම් නියදක් නම් හේතු කෙස්ලොම් නියදක් ඔය 23 රුපියක් තියෙන තැනක පුද්ගලයෙක් උපද්දන්නේ මේ මොහොතේ දැකීම තුල. ඒකට තව ඔහොම පේන්නේ නම් මිනිස්සේ කියන එකත් පෙර සුරකින් නේදලා නේද? කියන්නේ
හැදී
වගේ. ඔක තමයි අපි පඹයේ දකින්න කරන්න මිනිස්සේ කවුද ඉන්නා කියලා පටන් ගන්නවා. දැන් බලන්න මේ මිනිස්සයව එතන හිටියද ඊට කලින්? නෑ මේ දැකීම තුලයි යන්න. ඔය කින්නත අන්න කවුද ඉන්නවා කියලා කියන්නේ මේ මොහොතේ උපද්දපු ධර්මතාවය. පුද්ගලයා මේ මොහොතේ උපද්දන්නේ. අපි දකින්න කලින් පබෙයිගේ කෑලි ටිකක් එතනදී නේද? අපේ දැකීම තුල තමයි අන්න කවුද ඉන්නේ. උපද්දලා නේද බලන්න. නෑ උපද්දලා බලනවා කියන එක හරි වැදගත්. මොකද උපද්දනවා කියනකොට තියෙනවා කලින් තිබිලා නෑ. වර්තමානයේ හේතු යෙදුණා හින්දාම ඒ හේතුන් නිසා හටගත්තා.
උපද්දනවාට
හේතුන් යෙදුණා නිසාමයි උපදින්නේ. හේතුන් යෙදුණ නිසාමයි උපදින්න හේතුන් යෙදුණ නිසාමයි උපදින්න. හේතුන් යෙදුණ නැත්තම් උපදින්නේ නැහැ. එහෙම ධර්මතාවයක් තියෙනවා. ඒකයි කියන්නේ හේතු ගංගා නිරුජ්ජති කියන්නේ. ඔය හේතු ටික යෙදුණ නැත්තම් ඉන්න මනුස්සයා නැති වුණා නෙමෙයි. උපදින්න. පඹය පඹය විදිහටම ඉඳි. මනුස්සෙක් උපදින්න. හිටිය මනුස්සයා නැති වුණා නෙවෙයි. තේරුණාද? ඉන්න කෙනා නැති වුණා නෙවෙයි මේ. ඇත්ත දැකීම තුල පඹය හදන්න, පඹයගෙන් මනුස්සයා හදන්න හේතු ටික යෙදෙන්නේ. මොකද අවිද්‍යාවත් එක්කනේ පඹයගෙන් මනුස්සෙක් හදන්නේ. අවිද්‍යාව නැති වුණ දවසට ඇත්ත
දකින්න.
ඉන්න මනුස්සයා නැති වුණා නෙවෙයි.
ඇත්ත
දකින්න. හරි? මනුස්සයා නිරෝධ කළා නෙවෙයි. ඒ කියන්නේ මනුස්සයා නැති කළා නෙවෙයි. හේතු නැති හින්දා මිනිස්සෙක් උපදින්නේ නූපදින ගතිය. ඒ නූපදින ගතියට කියන වචනේ තමයි නිරෝධය. සමුදය තිබුණත් ඵලය තියෙනවා. සමුදය යෙදුන් නැත්නම්
ඵලය නිරෝධය.
ඉපදිලා අටගෙන නූපදින ගතිය. ඔය හේතු. ඔය හේතු ප්‍රශ්න. ඵලය තමයි මිනිස්සේ කවුද ඉන්නා. ඒකනේ දැන් දැනගත්තේ. වර්තමානයේ දැනගත්තේ කවුද ඉන්නා? වර්තමානයේ දැනගත්තේ රුවන් නැල්සේ. වර්තමානයේ දැනගත්තේ වැලි කන්ද. මේ ඇහෙන් බලන නිසායි දැනගත්තේ. ඔව් ඕකේ. තව ඉතින් දැන් මේ හේතු හේතු වෙන වෙනම ගත්තත් ඒවත් ඔය හේතුඵල සම්බන්ධයි. මොකද ඇහත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. රූපෙත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. විඥානෙත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඕ නිසා ඇති වෙන සංපස්සයත් එහෙමයි. ඒ නිසා ඇති වෙන වේදනාවත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. විඥානෙත් ඕකේ ඕන එකක් අරගෙන ওই සම්බන්ධය බලන්න පුළුවන්.
සම්පූර්ණයෙන්ම
අපි හැම එකම එකපාර කලවම් කරගන්න එපා. හරි? අපි වැඩියෙන්ම අහුවෙන තැන වේදනාව නම් වේදනාවේ හේතු ටික බලන්න. මේ හේතු නිසා උපද්දපු වේදනාවක් නේ විඳලා තියෙන්නේ. එහෙනම් මේ හේතු යෙදෙන්නේ නැත්නම්
මේ
වේදනාව උපදීද? තියෙන වේදනාව නැති කරන්න යන්නේ එපා. දැන් ගොඩක් අය කරන්නේ
තියෙන වේදනාව.
වේදනාව දැනෙනවා ඕක නැති කරන්න. තියෙන එක නැති කිරීම නෙමෙයි මේ මාර්ගය
කියන්නේ.
අදත් කීප දෙනෙක් ඇහුවා තියෙන දේ නැති කරන්න බෑ. වේදනාව නැති කරන්න පුළුවන්. දැන් හරිද? එහෙම හරියන්නේ නැහැ. ඒක මේ පටිච්ච සමුප්පාද දැකීමක් නෙමෙයි, ධර්මය දැකීමක් නෙමෙයි, සම්මාදිට්ඨිය නෙවෙයි. දහම අහලා සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඒකට හේතුඵල සම්බන්ධයක් තියෙන්නේ. හේතු නිසා ඵලය හේතු නිරුද්ධ වෙනකොට ඵලය නැති වෙනවා නෙවෙයි. නැති වෙනවා කියන එකයි උපදින්නේ නැහැ කියන එකයි ಜಾති දෙකක්. දැන් පඹයෙක් ඉන්න තැන මිනිස්සෙක් උපද්දලා බලනවා නිසා නේද? සත්‍ය දැනගත්ත දවසට මිනිස්සයා නැති වෙනවා නෙවෙයි. පඹය පඹය විදිහට දැනගන්න. එදාට මිනිස්සෙක් උපද්දන්නේ. අර මෝඩ කමින් අවිද්‍යාවෙන් උපද්දපු දේ අවිද්‍යාව දුර වෙනකොට උපදින්නේ. අවිද්‍යාවෙන් නම් අපි ලෝකේ උපද්දන්නේ රූප උපද්දන්නේ බාහිර රූප. මේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ නෑ නෑ එළියේ තියෙන දෙයමයි ඔය දැක්කේ කියන එක තමයි ලෝකයන්. දැන් පටිච්ච සමුප්පාදේ දකින්න කෙනා මේ හේතු ප්‍රත්‍ය නිසානේ මේක උපද්දලා බැලුවේ. ඒ හේතු ප්‍රත්‍ය වල අනිවාර්යෙන් අවිද්‍යාව ඉන්නවා. ඔය මොන හේතු අතීතයේ එකතු කරපු වාරේ මොන කතා කිව්වත් මේ අවිද්‍යාව මත තමයි ඔක්කොම ටික කරවලු. අවිද්‍යාව දුරු වුණ දවසට ලෝකයක් උපද්දන්නේ ආතන්නා. රූප උපද්දන්නේ. ඔන්න ඔය ධර්මතාවය දැක්කොත් හේතු නිසා උපද්දපු දෙයක් නේ. ඒ හේතු යෙදුන්නේ නැත්නම් උපදින්නේ හටගන්නේ. ඒ හටගන්නේ කියන එකට තමයි නිරෝධය කියන්නේ. හේතුපටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති කියන්නේ අර හටගත්තු දෙය නැති වෙන කතාවක් නෙවෙයි මේ කියන්නේ. අලුතෙන් හටගන්නේ. හටගන්න හේතු නැහැ. දැන් පේනවාද ඔයගොල්ලෝ බලන අනිත්‍යයි මේකේ වෙනස? තියෙන දේ ක්ෂණිකව වා ඇති වෙලා නැති වුණානේ. ඕක බැලුවට මේ ධර්මතාවය තේින්නේ. ඔව් ඒ දුකේ අනිත්‍ය බලනවා. ඒක බැලුවට පටිච්ච සමුප්පාදේ තේින්නේ. ඒක දුක හැදෙන්නේ දුක්ඛ සමුදය නිසා. සමුදය යෙදුන් නැත්තම් දුක උපදින්නේ. තියෙන දුක නැති වුණා නෙවෙයි.
දුක නැවත ඉපදීමක් නැහැ.
නැවත කතාවකුත් නැහැ.
උපදින්නේ. උපදින්නේ.
නැවත කියන්න ගියත් අර දුක තියාගෙන තමයි මේ කියන්නේ.
මොනසක් තියාගෙන.
මේ ඉපදිලා නැති ධර්මතාවය.
නැතිකල්ලේ නැති වෙයි.
දැන් පඹයා ඉන්න තැන ඒ මිනිස්සයා නැවත උපදින්නේ නැහැ කිව්වොත් හරියට.
අතරේ කොහෙන්දා
මේ විදිහට නරකව.
අර හිතිය මිනිස්සයා ආයෙ උපදින්නේ නැහැ කිව්වොත් හරියද? ඒක නෙමෙයි මේ කියන්නේ. මොකද මිනිස්සෙක් ඉඳලා නැහැ. නැවත උපද්දන කතාව නෙමෙයි මේ කියන්නේ. උපද්දන්නේ. මොඩකමින් උපද්දපු එක උපද්දන්නේ.
අම්බේ රහත් වෙනවා.
විද්‍යාවෙන් උපද්දපු.
අම්බේ නෙමෙයි රහත් වෙන්නේ දකින්න නේ. අම්බේ අම්බේට රහත් වෙන්න දෙයක් නැහැ. අම්බේට දුක හට ගන්න නැහැ. අම්බේ දකින්න ගෙනාට නේ දුක හට ගන්න. අන්න හොරෙක් ඇවිල්ලා කියන. අපේ වත්තට හොරෙක් ඇවිල්ලා අර පළතුරු කඩන. මේ වාරක ටික කඩාගෙන යන හොරෙක් ඇවිල්ලා කියලා කබේ කවුරු හරි දීලා දෙනවා ප්‍රවටෙන්. ඒ මනසෙන් උපද්දන පුද්ගලයා නන පුද්ගලයා. අඹයෝ ඉන්න තැන උපද්දපු පුද්ගලයා තමයි අපිට ඇත්ත විපාක. ඇයි අඹයා හදන්නේ කොහමද?
පිදුරු
මුට්ටියක් දානවා, පිදුරු දානවා, ෂර්ට් එකක් කලි තමක් දාලා නේද? කෝටු ටිකක් එකට බැඳලා
එනේ
කෝටු විදිහට හදන්න. හදන්න. දැන් අපි පුද්ගලයෙක්ව හදාගන්න. එතකොට මේ පඹය හදලා තියෙන්නේ ඇට කෑලි ටිකක් එකතු කරලා නහර වලින් බැඳලා මස් ටිකක් ගහලා හමකින් වහලා.
මේ පඹේ රැවටෙන සත්තුනට ඇටනවා.
සත්තු රැවටෙනවා. ඉතින් අපිත් සත්තුන්ගේ මානසිකත්වේ තමයි ලෝකෙට ඇවිත් දැක්ම තියෙන්නේ. මේ බල්ලගේ මානසිකත්වේ ඉන්නකම් අපිටත් මිනිස්සු ඉන්නවා. සත්තු ඉන්නවා. ඇට කෑලි ලේපස් නහර සම් ඔයහම පොඩ්ඩක් පාට කරලා නේද එහෙම ඉන්න පඹයට අපි කන දීලා පුද්ගලයා හදාගන්න.
ඒක බාර ගන්නත් ඒකට නමක් දුන්න හින්දා නේ අපි බාර ගන්න වැලි කන්ද
තියන්නේ නම දෙන්නේ පස්සේ.
සෝ දැන් වැලි ගොඩක් වේවා
ළමෙක් ඉපදුනාට පස්සේ තමයි නම් තබන්නේ. දෙන්න කලිනුත් නම් දෙන්න ඉන්නව මන් දන්නේ නැහැ. පඹයගෙන් මිනිස්සය හදාගත්තට පස්සේ එයා හොරා. ඔන්න නම දෙන්න.
හඳුනා ගැනීම තියෙනවනේ.
මිනිස්සය උපදින්න කලිනුත් නමක් දෙනවා.
ඉස්සෙල්ලා නම දෙන්නේ
නැහැ නේ ඉස්සෙල්ලා. අපි උපද්ද ගන්න ඉස්සෙල්ලා දෙයක් උපද්දගෙන ඒක ඒක තමයි නම දෙන්නේ. දැන් එක්කෙනෙක් දෙයක් උපද්ද ගත්තහම තව කෙනෙකුත් කියනවනේ ආ එතන තියෙන අයින්නා තමයි ඇත්ත තමයි. ආයෙන අපි එයාට නමක් දෙන්න.
සංඥාවක්
දෙනෝනේ. ඒ සම්මතෙන් බාර ගැනීමක් නෑ. මෙහෙමයි. අනේ මම පඹයෙත් එක්කලා අන්න කවුද ඉන්නවා කියනවා. ඇත්ත තමයි කවුද ඉන්නේ. ආ අපි එයාට නමක් දෙන්න.
හරි ඒ පඹය කියන වචන හැරියාවේ.
පඹය නෙමෙයි මිනිස්සෙක් ඉන්නවා. ආ කවුද ඉන්නවා?
කවුද
ඉන්නවා? ඔවත් කියන ඇත්ත තමයි කවුද ඉන්නේ. එහෙනම් අපි එයාට නමක් දාන්න. පඹය හැටි නොදන්න කමට උපද්දපු හිඳයි එයාට නමක් දෙන්න. එහෙමයි. උපද්දන්න කලින් නමක් දානවා නෙමෙයි. මනුස්සෙක් උපත්ගත්තු හින්දා එයාව වෙන් කරගන්න ඕන දැන් අනිත් අය. ඒ හින්දා එයාට අපි නමක් දෙන්න. ඒකේ තමයි මේ කොස් ගහ කියලා නමක් දෙන්නෙත් නේ.
ඒක තමයි මගේ තේ නම.
ඉස්සෙල්ලා නමක් දීලා ගහ පනවනවා නෙමෙයි. ගහක් තියෙන බව දැනගත්තු හින්දා ගහට නමක් දෙන්න.
ඒක තමයි මම කියේ දැන්
ඒක. නෑ ඒක නෙමෙයි කියන්නේ. නමක් දෙන හින්දා තියනා නේද? එහෙම කතාවක් නෙමෙයි. තියෙන හින්දා තියෙන බව විශ්වාස කරන හින්දායි අපි ඒකට නමක් දාන්නේ. ඒකට තියෙන බව උපදින්නේ මේ හේතු හින්දා.
සර් රජෙක් වැඩක් තියෙනවා. ඒකේ කන්දක් වගේ හැඩයක් තියෙනවා. දැන් මේ හැඩේ මේරි කොටර ඊට පස්සේ හඳුනා ගැනීමට අපි කන්ද කියලා නමක්
දානවා. හඳුනා ගැනීමට කන්ද දාන්නේ කන්දක් තියනවා කියලා බාරගත්තු හින්දා නේද?
ඔයිත් ඒකට නමක් දැම්මානේ.
නෑ නෑ නම දාන්න කලින් මොකද්ද තියෙනවා? අවක දැන් යාළුවට කියන්න විදිහක් නැහැ වචනයක් නැති.
ආව කන්ද කිස්තොඩක්.
අපේ මොකද්ද තියෙනවද කියන්නේ කොහොමද? කන්ද. අන්න ගිහින් බලන්න මොකද්ද තියෙනවා කියලා කියන්න එන්නේ. ඒක වෙනස් කරගන්න අපි ඒකට කන්ද කියලා. දැන් දෙයක් තියෙන නිසයි
නමක්.
නැත්නම් අපිට සම්මතේ නමක් තියෙන හින්දා දෙයක් පනවනවා නෙවෙයි. දෙයක් තියෙන හින්දා ඒකේ පැවැත්ම තියෙනවා කියලා බාරගත්තු නිත්‍ය සංඥාවෙන් ගත්තු හින්දා. ඔව් පවතින්නේ නැහැ කිව්වනම් නමක් නැහැ. නිකම්ම උපදිලා නැති වෙනවා කියලා දැක්කම නම්
නැහැ.
මේක තියෙනවා. තව කෙනෙකුට බලන්න පුළුවන්. අපිට කතා කරන්න පුළුවන් කියලා නිත්‍ය සංඥාවෙන් ගත්තු නිසා දැන් මම නමක් දාගන්නවා. හරි. ඒ විදිහට තමයි භාෂාවන් හැදෙන්නේ. එතකොට අපේ භාෂාවෙන් අපි නමක් දෙයි තව භාෂාවකින් නේද දෙමළ කතා කරන අය වෙන නමක් දෙයි. එතකොට මේ නම් දෙකේ නෙමෙයි මෙතන ප්‍රශ්නේ. ඔය දෙගොල්ලම කතා කරන්නේ බාහිර තියෙන දේ ගැන.
විද්‍යාව.
අන්න ඒ දේ හැදුනේ කොහොමද? මෙහි තියෙන අවිද්‍යාව ගැන, ආයතන ගැන, අවිද්‍යාව මුලාව නිසා. ඇත්ත ඇති ඇති නොදන්න කම නිසා. එතකොට අපි ලෝකයක් හදන්නේ ඇත්ත ඇති හැටි නොදන්න නිසා. බාහිර ලෝකයක් අපි බාර අරන් තියෙන්නේ ආයතන හයේ ඇත්ත ඇති හැටි නොදන්න නිසා. බල්ලා වතුරේ බල්ලෙක් හදන්නේ ඇහි ඇත්ත නොදන්න නිසා. අපි සද්දේට රූප හදන්නේ කනේ ඇත්ත නොදන්න නිසා. ආයතනේ කරන දේ සිහිය නුවණ නැතිකම නිසා, ධර්මයක් අහලා දැකලා නැති නිසා, අවබෝධයක් නැති නිසා, අවිද්‍යාව පත්‍ය සංඛාරා. දැන් සංඛාරය තමයි මේ හදන ඵලය, මේ මොහොතේ හදන ඵලය. ඔව්. දැන් දැන් චිත්‍රේ දැකලා ආරුවන් ඇලිසෑය කියනකොට ඔන්න හැදුවා අවිද්‍යාව පත්‍ය සංඛාරා. චිත්‍රේ දන්නේ නැහැ මේ රුවන් වෙලිසයක් කියලා. එතන ඉරි ගොඩයි පාට ගොඩයි තියෙන්නේ නේද? කාගේ හරි ෆොටෝ එකක් තිබුණා. ආ මේ ඉන්නේ මෙයා. අපි බලන්නේ ෆොටෝ එක දිහා. බලන අය පුද්ගලෙක් හදාගෙන එයා ගැන කතා කරනවා නේද? ඔව්. එයා හොඳද නරකද සේරම කතා කරනවා. දකින්නේ චිත්‍රය. බලන කෙනාට පුළුවන් කෙනෙක් හදාගන්න. ඒ හදාගන්න හේතු ප්‍රත්‍ය ධර්ම ගොඩක් තියෙන. එක හේතුවක් නෙමෙයි. පේන එකත් හේතුවක්. ඊළඟට තමන්ගේ පෙර ඇසුර, අතීතේ රැස් කරගත්තු දේවල් ඔක්කොම ගලාගෙන එනවා. ඒක මත තමයි දැන් දෙයක් හදන්න. ඒ දෙයට නමක් රැස් කරගෙන තිබුණා නම් ওই නමක් දානවා. විභාෂාවක් ඉගෙනගෙන තිබුණා නම් එහෙම ආවකට කියන්නේ මේක කියලා වචනෙත් නැහැ. ඒ භාෂාව නොදන්න කෙනාට ඒ වචනේ නෑ. හැබැයි දේ තියෙනවා. හරි. එතකොට ඒ දේට එක එක වචන දාන්න පුළුවන්, නම් දාන්න පුළුවන්. මේ ඕන භාෂාවකින් ඕන නමක් දාන්න පුළුවන්. හැබැයි ඒ හැමෝම එයාගේ වචනේ කියනකොට එයාට සිහි වෙන්නේ එකම දේ. නේද? එතකොට ඒ නමේ නෙමෙයි ගැටලුව. නම නිසා සිහි වෙන දේ තියනවා කියලා බාර ගන්න දේ.
ඒක තමයි මං කියුවේ නමක් තියෙනවා නම නැත්නම් යට සිහිය ගන්න බෑනේ රුවන් නැත. කලින් නමක් තිබුණා. එතකොට යට මතකෙට එනවනේ.
භාෂාව දන්නේ නැති වුණත්
ගන්න බෑනේ. භාෂාව දන්නේ නැතම නමක් නැත්නම් කොහොමද ගන්න යා රුවන් වෙලසෑ කියන්නේ කොහොමද?
කතා කරන්න බැරි ගොළු කට්ටියක් හිටියත් ඒගොල්ලන්ටත් රූප තියෙනවා. හොඳද? මේ භාෂාවේ නෙමෙයි ප්‍රශ්න.
පෙර ඇසුර කියන්නේ
භාෂාව කියන්නේ නමක් දාලා එයාට තව කෙනෙකුට මේක කියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට එයා ලෝකේ හදාගෙන ඉවරයි.
එයා
දැනුවත් වෙනවා ඉතින්. තමන්ගේ ලෝකේ හදාගෙන ඉවරයි.
පෙර ඇසුර කියනකොටම තියෙනවා නේද? ඒතරම් කලින් නමක් එකට දීලා
තියෙනවා. නෑ 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 නමක් දෙන්න ඕනේ නෑ. පොඩි ළමේකට කතා කරන්න බැරි ළමේකට. ඔය වචන ඕනේ නෑ ලෝකේ හැම. එයාටත් දේවල් තියෙනවා.
හරි එයාට ඇඳෙනවීමක් දුන්නා නේ මේ මේ
කවුද
කියන කතා කරන්නේ නැතුණාද?
නෑ නෑ නෑ.
එයාට කියනවා මේක මේ
කවුද කිව්වේ?
තව කවුරු හරි කියනවා. ඒතකොට
එයා කියන්න ඕනේ කියන්න කලින් එයාට දකින්න ටික ඇති දෙයක් තියෙනවා කියලා දැන්.
ඒතකොට එයාට හැඳින්වීමක් නැහැ නේද සර්?
හැඳින්වීම ඕනේ නැහැ දැනගන්න. එයාට මේ බත් කියලා දැනගන්න ඕනේ නැහැ බත් කන්න. මේ පළතුරු කියලා මේකේ නම දැනගන්න ඕනේ නැහැ ඕක කන්න. එයාට කන්න පුළුවන්. එයාටත් තියෙනා දෙයක්. වචනේ නෙමෙයි නම නෙමෙයි ප්‍රශ්නේ දෙයක් පිහිටපුවේ ඒ දෙයට තමයි අපි තණ්හා කරන්නේ දැන් බාහිර දෙයක් පැනෙන්නේ නැත්නම් තණ්හා කරන්න දෙයක් පිහිටන්නේ අපේ කාම ලෝකයේ ස්වභාවය තමයි මේ ආයතන ඕන එකකින් මොනවා හරි දැනගත්තු ගමන් ආයකට අදාළ ද්‍රව්‍යමය දෙයක් බාහිරේ තියෙනවා ද්‍රව්‍යමය දෙයක් බාහිරේ තියනවා කියන මට්ටමට යනවා. ඒ යන්නේ අපේ කෙලෙස් වල. අවිද්‍යාව ඇත්ත නොදන්නකම හින්දා වෙන මුලාව. මුලාව මත දෙයක් පනවනවා ඒ දෙයට තණ්හා කරනවා. මුලාව මත දෙයක් පනවනවා ඒ දෙයට තණ්හා කරනවා ඇලෙනවා ගැටෙනවා. දෙයක් පැනවීම තමයි එතන වැරද්ද. ඒ කියන්නේ ඒ දෙය පනවන්න මුල් වෙන්නේ ආයතනින් දැනගන්න ගතිය. එහෙන් හරි කණෙන් හරි නාසයෙන් හරි දෙවෙන් හරි මොනවා හරි සිග්නල් එකක් ගන්නවනේ. ඒ ගන්න ගතිය මත ඔතන දැන් හේතුඵල සම්බන්ධේ පටිච්ච සමුප්පන්න බව දකින්නේ. ඔන්න දැන් හේතු වියදිලා ඵලයක් උපදිනවා. ඒ ඵලය තියෙන්නේ එළිය කියලා විශ්වාස කරන
සංස්කාර කරන.
ඒ ඵලයට අපි බාහිර ද්‍රව්‍ය සම්බන්ධ කරනවා. රූපය සම්බන්ධ කරනවා. මේ හිතේ ඇති වුණ නාම ධර්ම වලින් තමයි මේවා දැනගන්නේ. ඒ නාම ධර්ම තමයි වේදනා සංඥා කියන්නේ. හරි? ඒ නාම ධර්ම වල ඇත්ත දන්නේ නැති හින්දා බාහිර රූපයකට මේ ටික සම්බන්ධ කරනවා. ඔය දැනගත්තේ අර රූපේ ගැන. අර එළියේ තියෙන දේ තමයි මේ දැනගත්තේ. දැන් කන්දක් තියනවා කියපු ගමන් කන්ද තියෙන්නේ එළියේ කියලා හිතන්න. එළියේ තියෙන්නේ වැලි කැට ටිකක් නෙවෙයි කන්දක් නෙවෙයි. කන්ද හදලා තියෙන්නේ මෙහෙන්. මෙහෙන් හදපු එක අපි තමයි වැලි කැට ගොඩට අලවලා තියෙන්නේ. කන්ද තියෙන්නේ අතන කියලා.
හරි ඒකට කන්ද කියලා අපේ නම දුන්නනේ කන්ද කියන වචනය දුන්නනේ.
වචනේ දෙන්නේ පස්සේ. වචනේ දෙන්න කලින් කන්ද අතනින් තියලා ඉවරයි. අර හැඩේ අතනින් තියලා ඉවරයි. ඒකට පස්සේ නමක් දාගන්න එක ඕනනම් දාගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. එතන නෙමෙයි ප්‍රශ්නේ.
පස්සේ තණ්හාව ඇති වෙන්නේ ඒ වචනේ අල්ලගෙන
දැක්ක. නෑ නෑ වචනේ නැති වුණත් තණ්හාව ඇති වෙනවා. භාෂාවන් නොදන්න කෙනාටත් තණ්හාව ඇති වෙනවා. ඔබ තේරුම් ගන්න බැරිද? භාෂාව දැනගන්න ඕනේ තණ්හාව ඇති වෙනවා. ගඳ සුගඳ දැනෙනවා නම් අල්ලන්න පුළුවන් නම් රස දැනෙනවා නම් දකින්න පුළුවන් නම් කොයි ටික ඇති තණ්හාව ඇති කරා. ඒ භාෂාවේ මූලිකම ටික තමයි වේදනා සංඥා චේතනා කියන්නේ. හරි. ඒවා තව වැඩි දියුණු කරලා තමයි අපි නමක් හදන්නේ. ඒකට ඒ මට්ටමට යන්න කලින්ම කෙලෙස් ටික වැඩ කරනවා. ඒ කෙලෙස් ටිකෙන් හදනවා මේ ලෝකයක් හදනවා. හදපු දේ තව ටිකක් විස්තර ඇතුව දැනගන්න තමයි නම් දාන්නේ. දැන් දැන් නිල් පාට කියන එක පිනීම තමයි ඉස්සෙල්ලම. ඒ ස්වභාවයේ එළියේ තියෙනවා. ඊට පස්සේ තමයි මේකට කියන්නේ නිල් පාට කියලා දැනගන්න. ඉස්සෙල්ලම මේ වගේ ස්වභාවයක් තියෙනවා කියන එක දැනගන්න. එහෙමද? ඔව්. ඒ දෙයක් දැනගත්තට පස්සේ ඕන්නම් නමක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට නිල් පාට කියනවද කොළ පාට කියනවද ඒ කතාව දෙවනුව කරන වැඩ. ඉතින් මොනවද අඳුරගන්න දෙයක් තියෙනවා කියනවනේ. අන්නේ දෙයක් තියෙන බව දැන ගැනීමම කෙලෙස්මක්.
එතනින් අහුණා
ලෝකෙට. එතනින් අහුවෙලා. හරි. මොනවද ඕ දෙයක් තියෙනවා. ආ ඒකට අපි මේ නම දාගන්න කියලා ඔන්න පස්සේ සම්මතේ හදනවා. අපි දෙන්නම ආවකට මේක තියමු කියලා ඔන්න භාෂාව හදාගන්නවා.
එතන උපාදානයක් ඇති වෙනවා සර්. දැක්කම
පළවෙනි අපාවත. පළවෙනි අපාවන උපාදානය. ඒක තමයි මේ කියන්නේ. රූප උපාදාන. රූප උපාදාන. සංකිට්ඨේන පංච උපාදානක් වන්දා දුක්ඛ. ලෝකය හැදෙන එකමයි දුක. ඇයි? මෝඩකමට හදන්නේ අවිද්‍යාවෙන් හදන්නේ. ඇත්ත ඇති හැටි නොදන්නකමට යෝක හදන්නේ. හරි? මේ අවිද්‍යාව මතයි ලෝකේ හදන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාව මතයි මේ බාහිර ලෝකයක් හදන්නේ. අවිද්‍යාව නැති වුණ දවසට ලෝකයක් නැති වෙනවද උපදින්නේ
නැද්ද?
උපදින්නේ. උපදින්නේ. නැති කිචි ලෝකෙ උපහසිත. ලෝකයක් උපදින්නේ. පඹය ඉන්න තැන මිනිස්සෙක් උපදින්නේ මුලාව තියෙන. මුලාව දරු වුණ දවසට මිනිස්සෙ
උපදින්නේ.
හරි. ඔතන තේරුම් ගන්න තියෙන දේ නැති කරනවා නෙවෙයි. ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙන කතාව නෙවෙයි මේ කියන්නේ. ඔයගොල්ලෝ බලන්න පොදු වෙලා තියෙන්නේ ඒක. ඒකයි මම කියන්නේ. ආ, ඕක ඇති වෙලා නැති වුණා. හා, හටගෙන නැති වුණා. ඕක දැක්කහම හරි කියලා. ඔව්, දෙතිස් කුණුපයක් නිසා ශරීරයක් මවනවා. දැන් ශරීරේ දෙතිස් කුණුපට ආйти දෙයක් නෙවෙයි. කඳ වැලිකඩට ආйти නෙමෙයි. රුවන් ඇලිසාවේ ෆොටෝ එකට ආйти නෙවෙයි. පුද්ගලයා කියන්නේ ශරීරය කියන එක දෙතිස් කුණුපට ආйти නෑ. ඒ මනසේ මේ දැකීම තුලයි ශරීර සතහන දැකීම තුල හිතෙන් තමයි ඔහොම පේන්නේ නම් පුද්ගලයා. ඔහොම පේන්නේ මිනිස්සේ මේ විදිහට පේන්නේ ගල්ලි. ඔක් කියන්නේ හිත. එළියේ දැන් සතර මහා ධාතුව තියනවා නම් සතර මහා ධාතුව දන්නේ මට මෙහෙම කියනවා. තියෙනවා නම් ඒ තියෙන්නේ කෙලස් මට්ටමකට. ඒකයි තියෙනවා නම් කිව්වේ. ඒකට දැන් එහෙන් දකින මට්ටම, කනෙන් අහන මට්ටම, මේ නාසය, දිව, කය, මනස කියන හය වැඩ කරන මට්ටම දැක්කොත් ඔය ටිකට පුළුවන් සංඥා මාත්‍රයක් හදලා දෙන්න විතරයි. ආයතන ටිකට පුළුවන් හිතට දර්ශනය වෙන මොනවද ස්වභාව ටිකක් හිත දැනුවත් කරන ස්වභාව ටිකක් හදලා දෙන්න විතරයි. ඇහැ හරි කන හරි නාසය හරි ආයතන හය ගත්තොත් ඒගොල්ලන්ට පුළුවන් මේ හිත දැනුවත් කරන්න මොනවද ස්වභාවයක් හදලා දෙන එක විතරයි. නෑ, රූප කතාවක් නෑ. හිත දැනුවත් කරන ස්වභාවය. ඒ හිත දැනුවත් කරන ස්වභාවයේ විවිධත්වයකට තමයි අපි කියන්නේ මේ දැක්කා, ඇහුවා, දැනුණා, දැනගත්තා කියලා. හිත දැනුවත් කරන ස්වභාවයේ, හිත දැනගන්න ස්වභාවයේ විවිධත්වය තමයි පෙනුණා, ඇසුණා, දැනුණා, දැනගත්තා. අන්තිමට බැලුවහම හිත මොනවද දැනගෙන ඉච්චරා. හිත මොනවද දැනගෙන මොනවද කියන එක එළියේ තියනවා නේද? හිතට යම්කිසි දැනුවත් වීමක් ඇවිල්ලා. හිතට දැනුවත් වීමක් ඇවිල්ලා. දැන් හිතට දැනුවත් වෙන්න හීනෙනුත් පුළුවන් නේ. හිතට දැනුවත් වෙන්න එළිය මොනව හරි තියෙන්න ඕනද? නෑ. එළිය තියෙන්න ඕන කියන එක අපි හිතපු දෙයක්. එළිය තියෙන නිසා තමයි මෙහෙම දැනගත්තේ කියලා තමයි අපි මෙච්චර කල් විශ්වාස කළේ. ඒක ලෝකෙට ආйти දැක් සංසාරේ ආපු පුරුද්ද. අපි මෙච්චර කල් සංසාරේ ආවේ ආ එළිය තියෙන දේ තමයි මේ ආයතන වලින් දැනගත්තේ කියන්නේ. හරි? ඒක ඇත්ත ඇති හැටි නෙමෙයි. සාමාන්‍ය ලෝකයාට ඇත්ත රහතන් වහන්සේට
බොරු.
ආර්ය දර්ශනයේට ඒක ඇත්ත නෙවෙයි. ඒකට දැන් අපි දහම අහලා ගන්න ඕන ආර්ය දර්ශනය ඇති කරගන්න. අපි දන්න දේ ඇත්ත කියන්න නෙවෙයි. අපි දන්න දේ බොරු කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. එහෙනම් ඇත්ත අවබෝධ කරගන්නයි උත්සාහය දන්නවා. නේද? අපි දන්න දේ ඇත්ත කියන්න තර්ක කරලා ගිහිල්ලා ඇත්ත අහුවෙන්නේ. ඒක ලෝකයාට නම් ඇත්ත වෙයි. ආර්ය දර්ශනයට ඇත්ත වෙන්නේ නැහැ. ඇත්ත ඇති හැටි වෙන්නේ නැහැ. ආර්ය දර්ශනයේ තියෙන්නේ මේ හේතුඵල පටිච්ච සමුප්පන්න බව. පටිච්ච සමුප්පන්න භවයේ තියෙනවා යම් කිසි දෙයක් පටිච්ච සමුප්පන්නයි කියනවා නම් ඒකේ ලක්ෂණ ටිකක් තියෙනවා. පෙරණතිවීම හට ගන්නවා, ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා ලක්ෂණයක්. පටිච්ච සමුප්පන්න. ඒක මේ දැන් උපදින්න කලින් තිබුණා නෙමෙයි. කලින් තිබුණා නම් අපි ඉපැද්දුවා කියනවා. කලින් තිබුණා නම් ආයෙ උපදින්න ඕනද? නැහැ. කලින් තිබිච්ච කතාව නෙමෙයි. මේ මොහොතේ හේතු යෙදුන නිසා හටගත්තු ගතිය. සමුදය යෙදුන නිසා ඵලය. ඒක සමුදය යෙදුනේ මේ මොහොතේ. අවිද්‍යාව යෙදුනේ මේ මොහොතේ. අනිප්‍රත්‍ය ටික අපිට අවිද්‍යාව නිසා ඒවා තේරුම් ගන්න අමාරුයි. අපිට හිතෙන්නේ අනිප්‍රත්‍ය ටික තිබුණා. හරි? දැනට අවිද්‍යාවෙන්වත් හිතන්නකො අවිද්‍යාව යෙදුන හින්දානේ මේ මොහොතේ පැද්දුවේ. නේද? එහෙනම් ඔක මොහොතකට කලින් තියෙන්න බෑනේ. මේ උපද්දපු දේ මේ මොහොත හේතු ප්‍රත්‍ය නිසා ඉපදුනා නිසා. ඊට මොහොතකට කලින් මේක ගැන කතා කරන්න බෑ. හටගෙන නැහැ. මේක නේ උපදිනවා කියන්නේ. කලින් තිබුණා නම් උපදින්න දෙයක්
නැහැනේ.
කලින් තිබුණ කතාවක් මෙතෙන්ට අදාළ නැහැ. ඉපදුනා. හේතුන් යෙදෙනකොට ඉපදුනා. හරි? එතකට පැවතුන කතාවක් නෙවෙයි. දැන් අපිට හිතනවා ඉපදුන දේ එහෙනම් තියෙනවා. ඉපදුන දේ තියෙනවා කියන එක තමයි අපි සසර ගෙනියන්න හේතුව. ඉපදුන දේ තියෙන්නේ නැහැ. මොකද මේ හේතුන් මත තමයි මේ දේ ගැන කතා කරන්න පුළුවන්. හේතු යෙදුන් නැත්නම් හේතු බංගා ඵලෙ නිරුද්ධ. ගර් මේ පැත්තේ හේතු යෙදෙන නිසයි ඔය තියනා වගේ වේ. මේ හේතු යෙදුන් නැත්නම් එහෙම පේන්නේ
නැහැ.
පේකන්නේ. උපදින්නේ. අඹයා ඉන්න තැන මිනිස්සෙක් උපදින්නේ මිනිස්සෙක් උපදින්න හේතු යෙදුන හින්දා. මේ පැත්තේ අවිද්‍යාව මුලාව යෙදෙන්නත් ඕන. අඹයෙක්ව පේන්නත් ඕන. අඹයා කියලා දන්නේ නැහැ. නේද? මනුස්සයෙක් වගේ සතහනක් ඇහැ අරන් දෙන්නත් ඕන. ඔය සතහන මනුස්සයෙක් කියලා හිතෙන්නත් ඕන.
අවිද්‍යාව නිසා.
අවිද්‍යාව පෙර ඇසුර. පෙර ඇසුර ඔය පෙර කර්ම කියන්නේ ඒවා. පෙර රැස් කරගත්තු දේවල් වලින් මෙතෙන්ට මේක අඳුර ගන්න දා ගන්නවා. ඈ? ඔහොම තේින්නේ මනුස්සයෙක් කියන එක දාන්න. දැන් බල්ලා දානවා. ඔහොම තේින්නේ බල්ලා. වතුරට එබෙන බල්ලා දානවා අට දිග්ම. අහම් පෙන්නේ බල්ලා. හරි. ඒකට ඒ ප්‍රත්‍යයෙන් නවතින්නේ නැහැ. ඒ ඉන්න බල්ලා නැත්තම් ඒ මිනිස්සයා ඉන්නේ එළිය කියලා විශ්වාස කරන්නේ. මේ මෝඩකමටම කරන එකක්. පිටේ හදපු එක නෙන්නේ. අර එළිය සතර මහා ධාතුට පඹයට සම්බන්ධ කරනවා මෙහෙ හදපු මිනිස්සයා. හිතෙන් හදපු මිනිස්සයා. එතකොට දැන් පෙර නොතිබීම ඉපැද්දුවා නේද? මෙහි මෙහි අවිද්‍යාව හින්දා නේද මිනිස්සෙක් ඉපැද්දුවේ? එළියේ ඉන්න මිනිස්සෙක්. ඉන්නේ පඹයෙක්. ප්‍රශ්නේ තියෙන්නේ අපිට හිතෙනවා පඹයෙක් ඉද්දි නම් හරි මිනිස්සෙක් ඉපැද්දුවා තමයි. මිනිස්සෙක් ඉද්දි. නේද? අනිත් පැත්තට අහනවා. ඒ දැන් පඹයෙක් නෙමෙයි කවුරු හරි මනුස්සයෙක් හිටියා නේද දැන් ඉපැද්දුවේ නෑනේ මනුස්සයා හිටියද කියලා තර්ක කරන්නේ නේද දැන් ඔතන තමයි නුවණ එන්න ඕන අපි මනුස්සයෙක් හිටියා කියලා අපේ මෝඩකමට නිකියන්නේ එතන තියෙන්නේ මේ ලේමස් නහරයට
සතර
මහා ධාතු මොනවයින් හරි යට සැකිල්ලක නේද? නහර වැල් දැඟිලා මස් ගහලා හමකින් වහලා ඔහොම තියෙන දෙයක්නේ පඹේ කැදුවා වගේ නේද? එහෙම තියෙන තැනකනේ අපි මිනිස්සෙක් හදලා
තියෙන්නේ.
ඒකත් දැන් අර බාහිරෙන් හොයනකොට තමයි අර කෑලි ටික අපිට බාහිරෙන් හොයන්න යන්න අවශ්‍ය නැහැ මේ ආයතනේ ගැන දැනගත්තොත්.
ආයතන පිළිසිඳ දැක්කම මොකක්ද?
ඇහෙන් දැක්ක හින්දානේ ඔය දේ දැනගත්තේ. කනෙන් ඇහුණ හින්දානේ ඔය දේ දැනගත්තේ. එහෙනම් අපි එළියේ තියෙන රූප ඔක්කොම කඩ කඩ බින්ද බින්ද බලන්නේ නැතුව ඇහැ ගැන බලන්න. ඇහි හැකියාව මොකක්ද? කනේ හැකියාව මොකක්ද?
මේ මොහොතේ අරගත් ආයතන
ඥාති 6යි බලන්න තියෙන්නේ. නේද? අපි බාහිරෙන් හොයන්න ගිය පැහැට පේන රූපම කී දහහක් ලක්ෂයක් කෝටියක් තියෙනවා. ඔය එකින් එක බලන්න ගියත් නේද ඉවරයක් කරන්න පුළුවන්. බෑ. එහෙනම් ඇහෙන් දකින්නවා කියන්නේ මොකද්ද? ඇහි හැකියාව අනුව වර්ණ සටහනක් උපදින්න. ඒ වර්ණ සටහන නේද මේ හිතට ආරමුණු වෙන්නේ. වර්ණ සටහනට බාහිර සම්බන්ධයක් නැහැ. ඇහැ උපද්දපු ඇහි හැකියාව මත උපද්දපු වර්ණ සටහන.
සිහිය
යොමු කරන්න ඕන ඇහැට නේ ආයතනෙට සිහිය හොත එහෙමයි දැන් හිත දැනගන්නේ හේ හැකියාවෙන් හදන සංඥාව සංඥාව කියන කොටත් අපිට හිතනවා මොන හරි දෙයක් තියෙන එහෙම නෙමෙයි මනසට මුණු වෙන ගතිය හිත දැනගන්න ගතියක් විතරයි ඒක කොහෙවත් තියෙන එකක් නෙමෙයි හිත දැනගන්න හිතේ තියෙන සිතිවිල්ල මුලාවක් නෙවෙයි හිතට දැනගන්න පුළුවන් ස්වභාවය හීනයක් දැක්කත් හිතට දැනගන්න පුළුවන් හීනයක් දැක්කත් හිතට දැනගන්න පුළුවන් නේ ඉතින් ඕක එළියේ තියෙන්න ඕනද මේ මොනවාන් හරි හදිච්ච දෙයක්ද නෑ හිතට ආරමුණු වෙන්නේ හිතෙන්ම සකස් කරන ගතියක් ඒකට කියනවා ධම්ම කියලා හිතෙන්ම සකස් කරන ගතියක් ධම්ම කියලා අන්න ඕක තමයි හිත දැනුවත් වෙන්නේ. මන ධම්ම මනෝ විඤ්ඤාණ. අපේ මෝඩ කමට තමයි ඔය දැනගත්තු දේ අර බාහිර මොනවෙන් හරි හැදිච්ච දෙයකට සම්බන්ධ කරන්නේ. එතකොට මේ හිත දැනගන්න ආකාරවල වෙනසක් තියෙන හින්දා ඔබ දැක්කද ඇහුවද දැනුණාද ඔහොම බෙදෙනවා. ඔය හැම එකේම තියෙන හිත මොකද්ද දැනගෙන නේද හිත මොනවද දැනගෙන ඒ දැනගත්තු ගතිය නේද අපි බෙදන්නේ මේක දැක්කා ඇහුවා දැනුණා දැනගත්තා හරි ඒ වෙන් කිරීම මත නේද ආ දැක්කනම් ආ දකින්නනම් තියෙනවනේ ඇහැකුයි රූපෙකුයි තියෙනවා ඒ දැනගත්තු හිතට නමකුත් දෙනවා. ඔකට අපි චක්කු විඤ්ඤාණ කියන්නේ. නැහැ නිසා දැනගත්තා ඒක. ඔක හුවා කියලා වෙන් කළොත් එහෙම. ඒකට එන්න ඕන කණකුයි ශබ්දෙකුයි. ඒ කියන්නේ දැන් ඔන්න අජ්ජත් බහිද්ද බෙදෙනවා. අජ්ජත් බහිද්ද කියලා රූප ටිකක් හදනවා දැන්. රූප කියන්නේ මොනවෙන් හරි හැදුන දේ. ඒවට දානවා නේද? හිත දැනගත්තු ස්වභාවය උතනින් නවත්තන්න නැතුව අපි දැන් එක එක රූප හදනවා ඕකල්ල මේ දැනගත්තු ගතිය අල්ලගෙන නේද අජ්ජත් ඇහැකුත් හදනවා බහිද්ද රූපෙකුත් හදනවා අජ්ජත් කනකුත් හදනවා බහිද්ද සද්දෙකුත් හදනවා ඒකට විඥානේ මායාකාරය කියන්නේ නිකන් නෙවෙයි එයා ඒක හැදුවට පස්සේ අපි දන්නේ නැහැ එයා හැදුවා කියලා. අපි විශ්වාස කරන්නේ නැහැ නෑ එළියේ තිබුණහින් තමයි මෙහෙම දැනගත්තේ. අර එළියේ ඉන්න බල්ලා බුරණහින් තමයි මෙහෙම ඇහෙන්නේ. කියන මට්ටමට අපි යනවා. ඔක ලෝකෙටයි තිබුණා. එළියේ බල්ලෙක් ඉන්නවා ඌ බුරනවා ඒ සද්දේ තමයි මේ ඇහෙන්නේ. නේද? ඇත්තට වෙලා තියෙන්නේ සද්ද ඇහුනේ නැත්නම් දැනගනීද ඔය කතාව? සද්ද ඇහුණා කියන්නේ හිත මොකද්ද ඔය දැනගත්ත නේද? දැනුවත් ඒ සඳහා හිතක් හැදුන්නේ නැත්නම් අර පස්සේ කියපු කතාවට කියයිද? එතන අපි පිළිවෙලක් වෙනස් කරගන්න. අපිම දෙයක් මෙහෙන් හදලා එළියෙන් තියලා ඊළඟට ඒ දේ තියනවා කියලා විශ්වාස කරලා ඒකෙන් තමයි මේක හටගත්තේ අපේ ආයතනවලට අත්දකින්න කියලා අනිත් පැත්තට ඕක බාහිරේ ඉඳන් ඇතුළට ගියන. ඇතුළෙන් හදලා එළියෙන් තිබ්බා කියලා නුවණක් නැහැ, සිහියක් නැහැ. ඔය ඇත්ත ඉස්සෙල්ලා අහලා දැනගන්න ඕන. ඊළඟට පොඩ්ඩක් ඕක හිතලා බලලා දැනගන්න ඕන. අහපු දේ දැනගන්න ඕන. ඥානං පස්සං යථා භූතං. ඊළඟට ඒකට අදාළව ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න භාවනා කරන්න වෙනවා. ආයෙ ආයෙ හිතට පෙන්වන්න වෙනවා මේකේ. ඒ ලෝකෙට අයිති මට්ටම එළිය තියනවා කියලා පිළිගත්තොත් එළිය තියෙන ඒවා ඉතින් වෙනස් වෙනවා.
ඒකට අහු
වෙනුනේ නෑ. නේද? එක විදිහට තියෙන්නේ නෑ. එළිය තියෙන ඒවා වෙනස් වෙනවා.
මාසික සමානක රහතන් වහන්සේ නමක් වුණාම අජත්ත බහිද දෙපැත්තම තියෙන රූප එයා දන්නවා. දැන් අපි ඕක උපාදාන කර නැත්නම් අපි ඒක අල්ල ගන්නවා, දැහ ගන්නවා. දැන් එයා ඒක ගන්නෙ නැහැ. නමුත් එයාට ඒ රූප පේනවනේ. දැන් බැරිලා අපි අඬ ගැව්වොත් දැන් එයා කියන්නේ එහෙම එකක් නැහැ කියලා කිව්වොත් දැන් මම කියනවා රහතන් වහන්සේ අපි යන් ගුවන් වැලි සෑය වඳින්න කියලා. දැන් එයා කියයි දවට නැහැ ගුවන් වැලි සෑය කියලා එකක් නැහැ කියලා.
නෑ කිව්වොත් එහෙම මොකක් කියයිද අපි?
සාස්ත්‍රය.
මොකක් කියයිද? සාතන්හන්ත කෙනෙක් අපිට නෑ ඔය මොකුත් නෑ කිව්වොත් අපි මොකක් කියයිද? එයාට පිස්සු කියයි.
ඒක එහෙම එකතර ගත්ත නෙවෙයි දැන්
නෑ. ඒක එහෙමනේ. ඒක එහෙමයි. ඒක හරියට අර වතුරට එබෙන බල්ලාට අපි ගිහින් කියනවා උතන බල්ලෙක් නැහැ මොකටද ඔය පුරන්නේ කියලා. එයා ඌ කියයි අපිට පිස්සුයි.
එයා එහෙම
කියන්නේ හොදට ඉන්න පේන බල්ලා නැහැ කියන්නේ.
එයා එහෙම කියන්නේ නැහැ. නැහැ කියලා කියන්නේ.
අර රහතන් වහන්සේ නම.
එයා එහෙම කියන්නේ මේ අතහපාකයි. අපමට පුරන්න දෙන්නේ.
රොබට් කියන බාර ගැනීමක් නැති එක විතරයිනේ එතන යට කරන්නේස.
ඔකේ එයාගේ தත්ත්වය අපි හොයන්නේ නැපා අපේ මෝඩකම අපි අයින් කරගන්න. එතකොට ඒ අවබෝධය. හරි. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක ස්කන්ධ වශයෙන් දකින්න, ආයතන වශයෙන් දකින්න, ධාතු වශයෙන් දකින්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වඩන්න සම්මා දිට්ඨියෙන් පටන් ගන්න. එතකොට ඕක අවබෝධ වෙයි. අවබෝධ වෙන්න කලින් ඒක ගැන අහන්න ගියොත් දෘෂ්ටිය තියෙනවා මිස ඇත්ත දකින්න බෑ. ඒක දැන් මේ ආයතනින් කරන මුලාව අඳුරගන්න. අපි ඇහෙන් දැකලා නම් මොකක් හරි දැනගත්තේ එතෙන්දී නුවණ එන්න ඕන. ඇහි හැකියාව මොකද්ද? වර්ණ සටහනක් හදන එක. වර්ණ සටහන කියන කොටත් අපිට ලෝකෙට අයිති මට්ටමින් තමයි ඕකත් හිතෙන්නේ. සටහන කියලා දෙයක්
නැහැ. ඉවරයි.
ඒ මට්ටමක් ගන්න එපා. මේ හිතට දැනගන්න පුළුවන් ගතියක් සකස් කළා. ඒකට කියනවා රූප සංඥාව කියලා. සංඥාව කියන්නේ තියෙන දෙයක් නෙවෙයි. හිතේ තියෙන චෛතසිකය. මේ මොනවයින් හරි හැදිච්ච එහෙම දෙයක් නෙවෙයි.
ඉවරට
හට ගන්න හිතට දැනගන්න පුළුවන් ගතියක් විතරයි.
එතකොට
ඒක මේ කොහෙවත් බාහිරව තියෙන මොනවෙන් හරි හැදිච්ච එහෙම දෙයක් නෙමෙයි. අපිට තේරුම් ගන්න පහසු වෙන්නයි ඕක චිත්‍රයක් කියලා මේ උපමා දෙන්නේ. නැතුව මේ ඇත්තට තියෙන කොලේ කැන්ද චිත්‍රයක් නෙමෙයි. හිතට පේන චිත්‍රයක්. හිතට විතරයි ඒක පේන්නේ. හිතට පේන ගතිය. ඒක නැතුව බාහිරේ තියෙන මොනවායින් හරි හැදිච්ච ගතියක් නෙවෙයි. හිතට දැනගන්න පුළුවන් මෙච්චර. සර්
දවසක් පස්සේ කින් එකක් ටයිස් එකක් ගත්ත හිතට හැදෙන එකක් ටයිස් එකක්ද ඔක්කොම ටයිස්
එක. ඔව්.
ඒකත් එහෙම තමයි.
දැන් පස්ස කියන්නේ චෛතසිකයක්. චෛතසිකෙන් අපේව මුලා කරන්න පුළුවන්. මොකද පස්ස චෛතසිකය නිසා තමයි අපි ಜಾති තුනක් ගැන දැනගන්නේ. ඇහැයි රූපේ චක්කු විඥානේ කියලා ಜಾති තුනක් ගැන දැනගන්නේ පස්ස චෛතසිකය නිසා. අපිට ස්පර්ශය නිසා කියවහන් හිතන්නේ ඔය තුන ඇවිල්ලා ගැටෙනවා කියලා. එහෙම නෙවෙයි. මේ සිත මොකද්ද දැනගත්තා. ඒ දැන ගැනීම තුළ අපි හදනවා රූප ಜಾති තුන. රූප ಜಾති කිව්වට ඒක රූප දෙකයි නාමයකුයි හදනවා නේ. දෙකක් මොනවායින් හරි හැදිලා තියෙනවා ඇහැයි රූපෙයි විඥානෙ කියලා හිතක්. කියලා නාම ගොඩට දානවා. විඥාන කියන්නේ නාමිකුත් නෙවෙයි රූපෙකුත් නෙවෙයි අපි දානවා උට ඒ ගොඩට. මොකද රූප වලට දාන්න බැරි හින්දා නාමයක් කියන්න හදනවා. ඒකට විඥානය කියන්නේ වෙනම ධර්මතාවයක්. හා නාම රූප විඥාන කියලා ධාති තුනක් තියෙනවා. ඒ විඥානයට අරමුණු වෙන්නේ නාම රූප. නාම රූප පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූප. එතන පැහැදිලිව ඔය දෙක වෙන් කරන්නේ. නාම ගොඩට දාන්න එපා විඥාන. ඒ රූප කියන ඒවා අපි මොනවායින් හරි හැදිච්ච සතර මහා ධාතුන් හැදිච්ච කියලා ඔය තේරුම් ගන්න පහසුවට. හරි? නැතුව බාහිරේ කියන හින්දා නෙවෙයි. ඔව් මනසෙන් හදන කියනකොට රූප නෙවෙයිනේ. රූපේ කියලා හිතන්න පුළුවන්. දැන් සීනෙන් දකිනකොට රූප කියලා හිතන්න පුළුවන්. නේද? එනකට ඒක ඇත්ත ඇති හැටියට අපි රූප කියන අර්ථයෙන් කියන ඒවා නෙමෙයි. රූපමය හැඟීමක් විතරයි. හ්ම්? නේද? රූපමය හැඟීමක් දෙනවා. රූපමය හැඟීම දෙන්නේ අනිත් නාම ධර්ම ටිකෙන්. වේදනාවෙන් සංඥාවෙන් ප්‍රධාන වශයෙන්. මේ වේදනා සංඥා දෙකෙන් තමයි රූපයක් ගැන හිත දැනගන්නේ. වේදනා සංඥා නැතුව රූපයක් ගැන හිතක දැනගන්න බෑ. රූපය ඇවිල්ලා හිතේ වදින්නේ නැහැ. හිතේ රදින්නේ වේදනාවයි සංඥාවයි විතරයි. දැනීම කියන්නේ මොකද්ද?
වේදනාව තුළ උපාදානයේ ගැබ් එකක් තියෙනවනේ.
ඔය ඔක්කොගෙම උපාදානයේ ගැබ් වෙන්න පුළුවන්. රූපේ මත, වේදනා මත, සංඥා මත, සංකාර මත, විඥානයේ මත. පස් දෙනෙක් ඉන්නවා. ඒ උපාදාන කිරීම තමයි අපේ සාමාන්‍ය තත්ත්වය. ඒවා ගැන දන්නවා කියන්නේ උපාදාන කරලා. ඔය පහ ගැන දන්නවා කියන්නේම උපාදාන කරලා. මම ඔයගොල්ලන්ගේ අනිත් පැත්තමයි මම කියන්නේ. රූප ගැන දන්නා, වේදනා ගැන දන්නා, විඥාන ගැන දන්නා, සංඛාර ගැන දන්නා, විඥාන ගැන දන්නා. ඔය දැන ගැනීමම තමයි උපාදාන
කිරීම.
ඔකට අහුණා කියන්නේ. මොකද ඔය ඇත්ත ඇති ඇති නෙවෙයි දැනගෙන තියෙන්නේ. ඔකට ඇත්ත ඇති ඇති දැනගන්න නම් පළවෙනි දේ ඔය හොඳයි. ඔය දැනගන්නේ දුක. උපාදාන කරපු දේ. ඔකට අපි කියන්නේ දුක කියලා. නේද? රූපයක් ගැන දැනගත්තා නම් ඔන්න දුක දැනගත්තා. දුක දැනගෙන නෙමෙයි ධර්මය දන්නගෙන දුක. ඔය දැනගත්තේ දුකක් කියලා දකින්න ධර්මය දන්නගෙන. ලෝකයා රූපේ විතරයි බාරගන්නේ. ඇහැ හරි රූපේ හරි බාරගන්නවා නේද? ඔය දෙක බාරගත්තා කියන්නේ ඔය දුක බාරගත්ත. රූපෙට අහු වුණා. රූප උපාදාන කරා. ඇහැ රූපේ බාරගත්තා කියන්නේ රූප උපාදාන. ඒකේ ඉන්නකන් නවත්තන්න බෑ. ඒ අවිද්‍යාවේ මුලාවේ ඉන්නකන් අර වතුරේ ගල්ලයි පැද්දුවා වගේ තමයි. ඇහැ කිපැද්දුවා රූපේ ඉපැද්දුවා කියන්නේ. කණක් පිපද්දුවා පත්ති පිපද්දුවා කියන්නේ ඒ රූප උපදින. නේද? අපි දන්නේ ඕවා පිපද්දුවා කියලා. පිපද්දුවා කියලාවත් දන්නේ නැහැ. ඒකයි මේ පෙරණ තෙලීම හටගත්තා කියලා දන්නේ නැහැ. පිපද්දුවා කියලා දන්නේ නැහැ. ඇයි? අපි ඒව නිත්‍ය සංඥාවෙන් අරගෙන ඉවරයි. ඒවා තිබුණ දෙයක්. නේද? ඇහැ කන නාසය ඕව තිබුණා. රූප ශබ්ද ගන්ධ ශබ්ද නම් තිබුණා කියන්නේ අනිත් ඒවා නේද? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ තිබුණා. ඇහැ කන නාසය දිව තිබුණා. මේ විඥානෙ විතරයි අලුතෙන් හටගත්තේ කියලා නේ හිතන්නේ. විඥානෙ නම් තිබුණා කියන්නේ නෑ නේ. එකත් සමහර විට තිබුණා කියන ගතියට යනවා. ඒ වුණාට හිත කියන එක මේ මොහොතේ පැද්දුවා කියලා පොඩි නුවණක් තියෙනවා නේද? හිතනම් තිබුණා වෙන්න බෑ. ඔය දකින්න හදපු හිත මේ වෙලාවයි තමයි හටගත්තේ. ඒකට එතන නුවණක් එන්න ඕන. ඒකම තමයි ඇහත් ඉපදුනේ. ඒකම තමයි රූපෙත් ඉපදුනේ. පෙරපසු නොවි. ඕක දකින්න නම් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම් ගන්න වෙනවා. හේතුඵල සම්බන්ධය දකින්න වෙනවා. ඇහත් සංකතයි පටිච්ච සමුප්පන්නයි රූපෙත් සංකතයි පටිච්ච සමුප්පන්නයි විඥානෙත් සංකතයි පටිච්ච සමුප්පන්නයි කියන ධර්මතාව අවබෝධ කරගන්න වෙනවා. සංකතයි කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ ඉදේ හටගත්ත නෙවෙයි. එහෙනම් ඒකම හේතුඵල සම්බන්ධය. ඈ තේසං හේතුන් තථාගතෝ ආහ. අපි හේතු දන්නේ නැති හින්දා තමයි බුදු කෙනෙක් හේතු ටික පෙන්නන්නේ. මේ ධර්ම හේතුඵලව තේසං හේතුන් තථාගතෝ ආහ. ඇහැ කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. හරි. ඒක පටිච්ච සමුප්පන්න. ඒකට මේ හේතුප්‍රත්‍යයන් ඊදෙනකන් විතරයි ඵලය තියෙන්නේ. හේතුප්‍රත්‍යයන් නැති වෙලාවක ඵලයක් ගැන කතා කරන්න බෑ. ඇයි? ඉපදිලා
හතරන්නේ
හතරන්නේ. එහෙනම් ඇහැ හටගන්නේ චක්කු විඥානේ තියෙනකොට විතරයි. දැකීමේ ක්‍රියාවේදී විතරයි. දැකීමේ සිද්ධියේදී විතරයි ඇහැ ගැන කතා කරන්න පුළුවන්. අපි සද්ද යහන වෙලාවක චක්කු විඥානේ පහළ වෙලා නැහැ. නේද? සද්ද යහන වෙලාවක සෝත විඥානේ තියෙන වෙලාවක කන ඉපදිලා තියෙනවා. ඇහ
ඉපදිලා නැහැ.
ඉපදිලා නැහැ. හටක් ගැන හටගෙන නැහැ. ඇහැ කියන ධර්මතාවයක් කියදෙන්නේ නැහැ. දැන් තියෙන ඇහැ නැති වුණාද ඇහැ ඉපදිලා නැහැ. ඉපදිලා. ඔයාලට තමන් වර්තමානයේට හිත තිබ්බොත් වර්තමානයේ එක විඥානයයිනේ තියෙන්න පුළුවන්. එක අහනවා එක දකිනවා නැත්නම් ගඟ සුවඳ දැනෙනවා නේද නැත්නම් හිතනවා. ඒ වර්තමානයේ කියන්නේ එක විඤ්ඤාණය. අනිත් විඤ්ඤාණ පහ හටගෙන නැහැ. නිරුද්ධ නිරෝධ ධම්ම. අර යංකේච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එහෙනම් නිරෝධ ධම්ම මේ හේතු යෙදිලා නැති හින්දා ඉපදිලා නැහැ. නිරෝධ තර වෙන ධර්මතාවයක් උපදින්න හේතුය දෙනකොට මේ ධර්මතාවේ නිරුද්ධ වෙලාම තමයි ඒක වෙන්නේ. ඒ නිරුද්ධ වෙලා කියනකොට අපිට හිතෙන්නේ නැති වෙලා නැති වෙනවා තමයි. ඒ වුණාට හේතුය දෙන්නේ නැහැ. දැන් මේ මොහොතේ චක්කු විඥානය තිබුණා නම් චක්කු විඥානයේ පටිච්ච සමුප්පන්නයි. චක්කු විඥානයට හේතු ප්‍රත්‍ය යෙදුණ නිසා චක්කු විඥානය හැටගෙනවා. මේ ඊළඟ මොහොතේ සෝත විඥානය හටගන්නවා නම් සෝත විඥානය හටගන්න හේතු ප්‍රත්‍ය සමුදය යෙදෙනවා. චක්කු විඥානය හටගන්න හේතු ප්‍රත්‍ය යෙදෙනවද? නැහැ. ඒතර මේ තියෙන එක නැති වුණා නෙමෙයි. චක්කු විඥානය උපදින්නේ නැහැ හේතු නැති හේතු. නිරෝධද? චක්කු විඥානය උපදින්න හේතු තියනවා නම් ඉපදෙනවා.
තියෙන කල් ඉපදෙනවා.
හේතු යෙදෙන්නේ නැත්තම් උපදින්න උපදින්න නැති එකට තියෙන එක නැති වුණා කියන එක නෙමෙයි හරි
උපදින්න කියන එක
උපදින්න දැන් පහනේ දැල්ල තෙල් ටිකක් පිච්චෙන හින්දා දැල්ල ඇති වෙනවා ඒ නිසා ආලෝකය තියෙනවා දැන් තව තෙල් ටිකක් පිච්චෙනකොට අර පරණ දැල්ල ඒක නැති වුණා නෙමෙයි ඒ නිරුද්ධයි නිරුද්ධයි කියන්නේ ආයේ ඒක හොයාගන්න බෑ ඒක ගැන කතා කරන්න බෑ හේතු වෙලා ඒක නේද මේ හේතු ආයේ දෙන්නේ නැහැ පිච්චුන දෙල් ටික ආයේ කවදාවත් හොයාගන්න බෑ එහෙනම් දැල්ල හොයාගන්නත් බෑ දැල්ල උපදින්නේ නිරෝධයි නිරෝධයි කියන්නේ ආයේ හොයන්න බෑ ඔව් නිරෝධයි කියන එක ඒක පුදුමාකාර තේරුමක් තියෙනවා. ධර්ම දකින්න නම් ඔබ දකින්න ඕනේ.
ගැඹුරුම වචනයක් ඒක බලනකොට
අපි ලෝකෙට ආйти විදිහටම ඔබ නැති වුණා කියලා දානවා ඒකත් ලෝකෙට ආйти කරනවා.
කියන වෙන
නිරෝධි. නිරෝධේ නිවන කියන එක ලෝකෙට ආйти නැහැ. ලෝකෙට ආйти දේවල් වලින් පැහැදිලි කරන්න බෑ. ඒක හේතුඵල ධර්මයන් නිවි. නිවන කියන එක සංකත ධර්මයන් නිවි. අසංකත. හරි? අනිත් හැම දෙයක්ම සංකතයි පටිච්ච සමුප්පන්නයි. නිවන විතරක් සංකතත් නෑ පටිච්ච සමුප්පන්නත් නෑ. නිවන නිරෝධය අවබෝධ කරන කෙනාට පටිච්ච සමුප්පාදය යන්නේ
නැහැ. නැහැ, එයාට නැහැ එතන.
ලෝකේ ඉන්නකන් තමයි පටිච්ච සමුප්පන්න බව, සංකත බව, හේතුප්‍රත්‍යයෙන් හටගන්න බව. එතකොට මේ නිරෝධය අවබෝධ කරගන්න නම් සංකත ධර්මයේ ඵලයේ පළවෙනි දේ කියන විදිහට යන්න අවශ්‍ය හේතු ටික දකින්න. ඕනම ඵලයක හේතු ටික අඳුර ගන්න සමුදය අඳුර ගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා මං පෙර යම් රැයේදී මෙනෙහි කළා මේ පච්චයා කියන එක. ඉනස්මෙන් සති ඉදන් හොති ඉනස් උත්පාදයි ඉදන් උප්පජ්ජති. මේ හේතු තියෙනකොට ඵලය තියෙනවා. මේ හේතු හටගත්තොත් ඵලය හටගන්නවා. අවිද්‍යා පච්චය සංඛාර. අවිද්‍යාව තිබුණත් සංඛාර තියෙනවා. අවිද්‍යාව හටගත්තොත් සංඛාර හටගන්නවා. විදියට මුළු පටිච්ච සමුප්පාදයෙන් අනුලෝම වශයෙන් මෙනෙහි කළා. එතකොට ධර්මතාවයක් පහළ වුණා. නෝවා තමයි අහලා නැති දෙයක්. මොකද්ද ධර්මතාවය? මේ සහේතුක ධර්ම. හේතු ප්‍රත්‍යයන් නිසාමයි මේ ඵලයේ තියෙන අවබෝධය. ප්‍රේ ධම්ම හේතු ප්‍රබවතේ සංහේතුන් තථාගතෝ ආහ. මහරි ධර්මතාව හේතු ප්‍රත්‍යයන් ගැන හටගෙන නම් ඔන්න ඔය හේතු ටික බුදුරජාණන් වහන්සේ පෙන්නවා.
හේතු බල ධර්මය ගැන දැනගත්තයි කියන්නේ සද්දයක් ආවහම තමන් දන්නවා දැන් මේක සද්දයක් කියලා.
ආයතන අපි කණෙන් සද්දයක් ඇහෙනකොට දන්නවා මේක සද්දයක්.
සද්ද උපාදාන කරන්නේ ඒක සද්දයක් විතරක්
ඇතරින් යහත. දැන් දැන් ඕකේ සද්දේ හේතු බල දැනගත්තා කියන්නේ මොකක්ද? ඵලය මොකද්ද හේතු මොකද්ද?
ඒක ඵලය තමයි අන්නෙතන අපිට හොයන්න ඕනේ මේ මේ ඵලය ආවේ කොහොමද කියලා සද්දි.
ඵලය මොකද්ද? හේතු මොකද්ද?
හේතු මොකරි දෙකක් ගැටීම නිසා ඇති වුණ ඵලයක් නෙමෙයි. ඔක් කරකවි.
ඵලය මොකද්ද? හේතු මොකද්ද? සද්දය ඇහෙනකොට.
සද්දය ඇහෙන්න.
ශබ්දය හේතුවද ඵලයේද?
ඒක හේතුව.
ශබ්දය කියන්නේ සද්දයක් ඇහුණා කියන්නේ හේතුවද ඵලයේද?
ඵලය.
ඵලය. ඒක ඵලය.
සත්‍යය කියන්නේ
ඵලය.
ඵලය.
ඒ ඵලය ඇතිවෙන්න හේතුවක් තියෙනවනේ. ඉතින් දෙකක්ම අකර ගැටීම නිසා අනේ සත්‍යයක්. ඒ ඊට පස්සේ එන ඵලය නේක.
දැන් ඔන්න දැන් සත්‍යය තියෙන්නේ කොහෙද? එළියේ.
අනේ ගාතර කන්නේ.
එළියේ තියෙන සත්‍ය නම් හටගන්න ඔය දෙකක් ගැටෙන්න ඕන නේද? ඒ ඒ හරි ඒක ඒක වැරදි නෑ ඒක හරි හැබැයි ඕක හරියන්නේ ලෝකයාට ලෝකෙට අයිතියයි ඕක පිළිගන්න හැබැයි ආර්ය දර්ශනයේට ඔබ බොරු. ඇයි? දැන් ඇයි කියලා හොයන්නවා. අපි පිළිගන්නම ඔය ලෝකෙට අයිති නැත්තා. සද්දේ තියෙන සද්දේ මොන හරි දෙයක් ගැටුනහම එනවා. දැන් ඔක ලෝකයට අයිති නැත්තනේ. ඒ ලෝකයට අයිති ධර්මයක්. ඒක හරි. හැබැයි ඔක ආර්ය දර්ශනයේට බොරු. මම ඇයි බොරු කියලා හොයාගන්නවා.
ආර්ය දර්ශනයට උනා ශබ්දේ තියෙනවා
නෑ නෑ
ඒ ශබ්දයක් නැත්තම්
ඒ ආර්යයන් වහන්සේගත් ලෝකේ ධර්ම උගන්වනවා
ශබ්දයක් තියෙනවා ශබ්ද නැත්තම් ඉතින් එයාට යන හිතන්න දෙයක් නෑ
ඔය අපි දන්න ටික ඔය දන්න ටික ඇත්ත උනා නම් රහත් වෙනවා එහෙම වෙලා නෑ ආර්ය දර්ශනේ මේකයි කියලා කරවන්න යන්න එපා අපි හවන්න ඕන අපිට නොතේරෙන ආර්ය දර්ශනේ මොකක්ද අපි දන්නේ කාර්ය දර්ශනේ වුණා නම් දැන් රහත් වෙනවා.
තේරුම් ගන්න කොහොමද?
හරි. ඒක තමයි බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව ඕන කියන්නේ. අපි දන්න ටික නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ලෝකයා දන්න ටික එකක්. ලෝකයාට ඇත්ත රහතන් වහන්සේට බොරු කියලා පටන් අරන්ම තමයි දේශනා කරන්නේ. නැහේ ශ්‍රද්ධාව තියාගෙන නේ අපිට නොතේරෙන දේ මොකද්ද කියලා හොයන්න. එවර දැන් ශබ්දය ඵලය ශබ්දයක් තියෙනවා කියලා දැනගත්තේ ඵලය. ඔගේ හේතු කියන්න බලන්න පුළුවන්. බාහිරින් නෙමෙයි. ඔය කිව්වේ බාහිරින් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියනවා බාහිරින් හොයලා ලෝකේ දකින්න බෑ. නේද? කොහෙන්ද හොයන්න
කියන්නේ?
දැන් ශබ්දේ තියෙනවා කියලා දැනගත්තේ කොහමද? කන ඇහුණ හින්දා. කනක් ඉපදුන් නැත්නම් සද්දේ දැනගනි. මොන ආයතන
අඳුරයි.
මම කන ගැන ඊළඟට හොයන්න ඕන. කනෙන් සද්දයක් ඇහෙන්නේ කොහොමද? මොන හේතු යෙදුනින්දද ඵලය? හරි. අපි සද්දේ දැනගන්නේ වේදනාවෙන් සංඥාවෙන්. සද්ද සංඥාවයි ඒකට අදාළ වේදනාවයි. සද්ද සංඥාව කියලා දැනගත්තේ හිතක්නේ සංඥාව දැනගන්නේ හිතෙන්නේ නේද හිතට ඒ සංඥාව ඇති උනේ ස්පර්ශය ප්‍රත්‍ය පස්සපච්චය වේදනා පස්සපච්චය සංඥා හිතට ස්පර්ශය සෝත සම්පස්සේ මෙතන
තියෙනවා
හරි සද්දේ ඇහුණ එක දැන් අපි මූලිකව කියන්නේ කනයි සද්දේයි සෝත විඥානේ නිසා ස්පර්ශය නිසා සංඥාව ඇති වෙනවා. දැන් මේ පෙන්වන්නේ දැන් එතෙන්ට යනකොට යම්කිසි මුලාවක් තියෙනවා ස්පර්ශයට අහු වෙලා. සංඥාවට අහු වෙලා වේදනාවට අහු වෙලා ඒක
බාරගත්තේ ඒක.
ඔව්. ඒකට උතනක් තියෙනවා ඕවත් පටිච්ච සමුප්පන්නේ. ඔබේ හේතුඵල සම්බන්ධයක් තියෙනවා. හරි? පෙරණත වීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ගතිය තියෙනවා. හේතුන් යෙදෙන නිසාමයි ඵලය. හේතුන් යෙදුන් නැත්නම් ඵලයක් නිරුද්ධ.
ඒකත් අවිද්‍ය අවශ්‍යයි.
හරි. අවිද්‍යාවෙන් කරන වැඩ ටික අඳුරගන්න. නෑ 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 එක හිතක පහළ වෙන චෛතසික ටික වල වේදනා සංඥා චේතනා සේරම හිතත් එක්ක තියෙන චෛතසික චෛතසික කියන්නේ හිත දැනුවත් කරන ධර්ම එකටම හිත දැනුවත් කරන එක එක ගති වලට තමයි අපි චෛතසික කියන්නේ. හැම චෛතසිකේටම ගතියක් තියෙනවා. මොන ගතියද දැනුවත් කරන්නේ? හිත. හරි? ඔව්. දැන් ඔතන තව ටිකක් ගැඹුරුයි. ඇහක් උපද්දන්න අපි උත්සාහයක් අරන්මද ඇහක් උපද්දන්නේ කියන එක තේරුම් ගන්න. දැන් වතුරට එබෙන බල්ලෙක්ව දකින්නේ බලන නිසාද ඉන්න නිසාද බලන නිසා නේද පේන්නේ?
කැමැත්තක් තියෙනවා.
බැලුවොත් තමයි බල්ලෙක් ඉන්නවා පේන්නේ. ඔක අපට ලේසියෙන් තේරෙන්නේ නැහැ. අපි බලන නිසායි අපි දැනගන්නේ කියන එක අපට පේන්නේ. ඒක තේරුම් ගන්න නම් අර තියෙන නිසා පේනවා කියන එකෙන් කැඩෙන්න ඕනේ. බලන හින්දම නේ දැනගත්තේ. ඒ බලන්න තණ්හාව තියෙන හින්දා රූප දකින්න තණ්හාව තියෙන නිසාමයි අපි ඇහැක් හදාගන්නේ. ඇහැට ආහාරය තණ්හාවත් එක ආහාරය. රූප දකින්න තණ්හාව නිසාමයි ඇහැක් උපදින්නේ. හරි. තණ්හාවට විතරක් ඕක උපදින්න බෑ. තණ්හාව ඉතුරු කට්ටියත් එකතු කරගන්නවා.
මලවත් එන්න.
අවිද්‍යාව අනිවාර්යෙන් එන්න ඕන. ඊළඟට කර්මයක් තියෙන්න ඕන. ඒකට මොන වගේ මොන මට්ටමක ඇහැක් හදන්න ආහාර ටික තියෙනවා කට්ටිය එකතු කරගන්න. අර අහනකොට තව ටික හිතන්න මේ මොකක්ද අහන්නේ. සමුදය කියලා අදහස් කරන්නේ මොකද්ද? ඒ මොකද්ද? මම ටිකක් හිතන්න. සමුදය කියන්නේ මොකද්ද? ඒකට උත්තර ටික හොයාගත්තොත් අර ප්‍රශ්නේ අහන්න වෙන්නේ නැහැ. මේක ඒක හොයාගන්න කොහොමද ඉස්සෙල්ලා? සමුදය කියලා අදහස් කරන්නේ මොකද්ද? ඵලයයි සමුදයයි නේද? හේතු ඵල. ඵල ධර්මතාවයේ සමුදය. එතකොට ඒ සමුදය දකින්නයි පළවෙනි පියවර. මේ හැම එකක්ම හේතුන් නිසා හටගන්න ඵලයක්. එහෙනම් හේතුන් සමුදය ටික අඳුරගන්න. යේ ධම්මා හේතුප්පව තේසං හේතුන් තථාගතෝ ආහ. ඒවයි හේතු ටික බුදුරජාණන් වහන්සේ පෙන්නවා. නෑ ඒක දකින්න පුරුදුයි. ඒක තමයි අනුලෝමව මෙනෙහි කරනවා කියන්නේ. මේක හටගත්තේ මේ හේතු නිසා නේද කියලා දකින්න. හේතු අඳුරගන්න. එතකොට නුවණක් එනවා. කිසිම ධර්මතාවයක් නෑ හේතුන්ගෙන් තොරව කතා කරන්න පුළුවන්. සේරම සහේතුකද. දැන් අපට වෙලා තියෙන්නේ හේතු නැතුව තියනවාද? ඇහැ මෙහෙ තියෙනවා, රූප ආරෙහි තියෙනවා, හේතු කතා වැඩක් නැහැ. ඒවා තියෙනවා. ඒ හැම එකේම හේතු. හේතුව හරියට අඳුරගත්තොත් දැන් හේතු බාහිරනොත් හොයන්න පුළුවන්, ඇතුළෙනොත් හොයන්න පුළුවන්. ඈ ලෝකෙට අයිති විදිහටත් හොයන්න පුළුවන්. ලෝකෙන් එතර වෙන විදිහටත් හේතුව දකින්න පුළුවන්. ඒකට අපි ලෝකෙන් නෙමෙයි හේතු හොයන්න ඕන. තමාතුනි. ඒතර ඒ හේතු අඳුරගත්තු ඊළඟට හේතුව බලනකොට හේතුව පවතින්නේ නැහැ. ඇති තෙලුයි තිරයි ගැන ඔය උපමාව දුන්නේ අද නේද? ඒ හේතුන් වල ස්වභාවය. හේතු වෙනස් වෙනවා, හේතු වැය වෙනවා, හේතු විපරිණාම ධර්ම. එතකොට පහන් දැල්ලේ නිසා එන ආලෝකයේ හේතු ටික මොනවද? තෙලුයි, තිරයි, දැල්ලයි. ඒ හේතු ටික ඔක්කොම ඔන්න දැන් හේතු අඳුරගත්ත ආලෝකේ. ඒ හේතු ටික ඔක්කොම අනිත්‍යයි, දුකයි, විපරිණාම ධර්මයි. නේද? ඕවා ටික තේින්න. තර හේතුව අනිත්‍යයි දුකයි විපරිණාම ධර්මයක්. ක්ෂය වෙන වැය වෙන ධර්මතාවය. එන ඵලයේ ඉතුරු වෙයිද? ඵලය නිත්‍යයි කියන්න පුළුවන්ද? එතකොට ඔව් දැන් මේ ආයතනයක් නිසා විඳින හැම වේදනාවටම ওই ධර්මතාවය පොදුයි. අර කහන් දැල්ලේ ආලෝකයේ වගේ තමයි ඔය වේදනාව. සද්ද නිසා වේදනාවක් ආවනම් රූපේ නිසා වේදනාවක් ආවනම් නේද? මේ සේරම අර කහන් දැල්ලේ ආලෝකයේ වගේ උපමාවෙන් හිතන අනිත්‍ය ධර්මතාවයක් අපිට ඕක නිත්‍ය වෙලායි තියෙන්නේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ.
මටම ගන්න මොකද හේතු බලනවා. මොකක්ද ඇත්ත?
නැති ඕනම ධර්මතාවයක ඒක ඵලය ඔතේ හේතු ටික හොයනවා. ඒකයි මේ අනුභවම මෙනෙහි කරනවා කියන්නේ ඕනම ධර්මතාවයක හේතු ටික අඳුර ගන්නට. මේ හේතු නිසයි මේ ධර්මතාව. හේතු දකින්න පුළුවන් කෙනාට පේනවා මේ සේරම හේතු නිසා හටගන්න. ඊළඟට පේනවා මේ හේතු අනිත්‍යයි වෙනස් වෙනවා. මොහොතක්වත් පවතින්නේ නැහැ. එහෙනම් ඵලය ඉතුරු වෙන්න පුළුවන්. සිතක ක්‍රියාකාරීත්වය. ඔව් හේතුන් හැමතිස්සෙම අන්තිමට එන්න පුළුවන් මේ හිත පැත්තට. මොකද හිතනේ මොනවා හරි දැනගත්තා කියන්නේ හිතනේ දැනගෙන. හිත දැනුවත් උනේ කොහොමද කියන එක තමයි හේතුව. දැනුවත් වීම ඵලය. මේ මොනවා හරි දැනගත්තා කියන එක ඵලය. අපි මොනවා හරි තියනවා කියන්නේ දැනගත්තානේ. ඒක ඵලයක්. ඒතකොට ඒකේ හේතුව හිත පැත්තෙන් බලන්න ඕනේ. හිත හදන්න ආයතනක් නැතුව හිතක් හැදෙන්න බෑ. මම ආයතනයක් එක්කමයි හැදිලා තියෙන්නේ. ඒකට ආයතන මුලාව අල්ල ගන්න පුළුවන්. ඉතින්
දකින්න මොන ආයතනය?
එතකොට ඒක තේරුම් ගන්න ඒ ධර්මතාව. තෝවා කතා කරන්න ගියාම එක එක පැති වලින් තියෙනවා මේ
නේද?
ඕගොල්ලෝ කරන වැරද්දක් තමයි ඕවා නවත්තන්න යන්නේ. නවත්තන්න යන එකට කලින් මේක අවබෝධ කරන්න බලන්න. මේ වෙන්නේ මොකද්ද? මේක දැනගත්තේ කොහොමද කියලා හොයන්න යන්න. මේක හොයන්න ඇත්ත ඇත්ත ඇති හැටියට දකින්න කියන එකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. නවත්තන්න කියන එක නෙවෙයි. ඔයගොල්ලෝ කරන්න හදන්නේ නවත්තන්න. අනේ කෝ නැවතුනේ? කෝ නැවතුනේ? නවත්තන්න නෙවෙයි කියන්නේ මේ මේක උනේ කොහොමද කියන එක ඇත්ත පෙන්වන්නේ. ඇත්ත දැකීම තුල අවිද්‍යාව දුරු වීම තුල විද්‍යාව පහළ වීම තුල මුලා වීම නවතී. අපිට බලෙන් නවත්තන්න බෑ. මුලා වීමට හේතු තියෙනකම් මුලා වෙනවා. ඒකට අපි මුලා වෙන්න හේතු ටිකයි අයින් කරන්න. නේද? ඒක මාර්ගෙ වෙන්නේ හේතු ටික අඳුරගෙන එතන තියෙන මුලාව අයින් කරන්න. ඇත්ත පෙන්වන්න. මුලාව අයින් කරනවා කියන්නේ ඇත්ත පෙන්වන්න. ඔතන මුලාවෙන් මෙහෙම කිව්වට ඇත්ත මේකනේ කියලා හිතට ආය ආය පෙන්වලා තමයි.
බහුලීකට
තමයි. ඔව්. ඒක බාල්තා බහුලීකට. ඒක ඒක කරන්නේ ඉස්සෙල්ලා දැනගන්න. එහෙන් මුලාවෙන හැටි දැනගන්න. කලින් මුලාවෙන හැටි දැනගන්න. දැනගත්තාම ඒක Taman හිතලා ඒක ටිකක් निराවුල් කරගන්න ඕනේ. ඇත්තටම මෙහෙම රවටෙනවා නේ. ඈ ඊළඟට ඔන්න Tamanට පුළුවන් රවටෙන වෙලාවට ආය ආයි හිතට මතක් කරලා දෙන්න. කොහොම ඔය පරණ පුරුද්දට කිව්වට ඇත්ත මේක.
හිමීට බලනවා කලබලන විදිහ සාමාන්‍ය හිමීට
මොනවද? ඔව් වැඩි කලබලයක් නැහැ. ඔය හැම හිතම බලන්න යන්න එපා. ඒක කරන්නත් බෑ. එකක් බලන්න දවසම ගියත් කමන්නේ ඒක සිද්ධියක්.
එහෙනම්
එහේ හරියට දහමට අනුව පෙන්වන්න. මේ හේතු නිසා නේ ඔහම මේ ඵලය ආවේ. මේ හේතු නේදු නැත්නම් ඔක හටගන්න බෑනේ නිරුද්ධයි. උපදින්නේ නැහැ. අර තියෙන එක නැති කරන්න යන්න එපා.
වර්තමානයේ
ඒක කරන්නත් බෑ. ඒ තව දුකක් විඳිනවා විතරයි එහෙම කරන්නේ. සිහි දුක නැති කරන්න ගිහින් දුක් විඳිනානේ. දැන් සිහියෙන් පෙන්වන්න මේ ඇත්ත. මෙහෙම සිද්ධියක් මෙතන උනේ කියන එක. ඒ වා ද එක පැති වලින් මේ ධර්මයට අනුව බලන්න ඕන. ඒකට තමයි මම මේ සූත්‍රය දුන්නේ. ඒ සූත්‍රය අපිට ඒ උපමාව හරියට කතා කරන්න ඕනේ නැහැ. ඒතර මේ උපමා තුනක් දුන්නා. පහන ගැන එකයි, ගහක් ගැන එකයි, ගවයගේ නේද? හැම ගලෝල ආයි තියෙන එකයි. ඒතර මේ තුන දුන්නේ මේ ආයතනයක් ගැන තව අවබෝධ කරගන්න. මේ දකින්න එක ගැන කණේ අහන එක ගැන මේ ආයතන 6 ගැන ඔය කියන්නේ නේද? රජ්‍යත් ආයතන 6ට එක උපමාවක්, බාහිර ආයතන 6ට තව උපමාවක්, විඥානයෙන් කරන වැඩේට තව උපමාවක්. කියන්නේ මේ වේදනාවක් දීලා අපි වරවට්ටන එක දැනගන්න. ඒකට ඔය උපමා එකක් ගලන්න පුළුවන්. ඒකට මෙහෙණින් අහන්සලට පුළුවන් වුණා දෙපාරක් අහනකොට අටුම දානේ සෝවාන්. සමහර රහත් වුණා. අපටත් බැරි කමන්නේ. සිහියෙන් නුවණින් ඕක හොඳට මෙනෙහි කළොත් දැලුවොත් තේරුම් ගන්න. හරි? ඕක ටිකක් හොඳට බලාගෙන කියෝලා තේරුම් අරගෙන ඉන්න ඊළඟ දවසේ බලමු අපිටත් කියා දෙන්න කවුද. හොඳයි. මේ මේ මාර්ගඵලයක් ලබා ගත්තොත් එන්නේ කියා දෙන්න පුළුවන්. හොඳයි. මේ කාලය තුල ඉතින් සතුට වෙන්න පුළුවන් අපි. හොඳ සීලයක් රැකුණා, සමාධියක් වැඩුණා, ප්‍රඥාව වැඩුණා. සීල සමාධි ප්‍රඥා මහානිසංස කුසල සංභාරයක් ප්‍රස් කරගත්තා. ඒවා නිවන් දකින කම්ම අවබෝධ කරන කම්ම උදව් උපකාරී වෙනවා. ඉතින් පින් ගොඩාක් ප්‍රස් කරගත්ත වෙලාවේ අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසිරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සනවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් නැල්පත් බාධකයක් සරසතුරු උපද්‍රවයක් ලෙඩ දුකක් ආදී කිසියම් උපද්‍රවයක් නැරපත් වෙන්න තියනවා. ඒ සෑමගෙන් අප සෑම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. මේ රස කරගත්තු ඒ පින්වල බලෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. එතකොට මේ රැස් කරගත්තු පින්වල බලයෙන් ඉනිනා පුණ්‍ය කම්මේන යම්කිසි දවසක නිවන් අවබෝධ වෙන කන්‍යාව නිබ්බාන සත්‍යය මාමේ බාල සමාගම ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. සපන් සමාගමෝ හෝතු ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. මේ අපේ නදන්න කම හින්දා, විද්‍යාව හින්දා, ලෝකයට අයිති දේ ඇත්ත කියලා හිතන අවිද්‍යාව හිඳලා කරන සංඛාර සේරම අනිත්‍යයි අපෞදුකටපත් කරන. මොකද මේ හිතේ තියෙන ධම්ම, සබ්බේ ධම්මා, ඒවා එළියේ තියෙන දේවල් නෙමෙයි. ඒකට පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සබ්බේ ධම්මා අනත්තාති. බව ඇත්ත ඇති හැටි තේරුම් ගන්න. යදා පඤ්ඤාය පස්ස තේරුණට ඇත්ත ඇති හැටි තේරි. ඒකට අර මුලාවින් කරපු ඒවයි දුක හදාගෙන නේද අපි දුක් විඳින්නේ. අතනි බින්දති දුක්ඛේ. මේක කලකිරෙන. ඒ සමග්ගෝ විසුද්ධිය. මේක තමයි නිවනට මාර්ගය. සබ්බේ සංඛාරානිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්වතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්වතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්වතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු